අද 2022 වර්ෂයේ පෙබරවාරි මාසයේ 26 වන සෙනසුරාදා දවසයි. දැන් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වෙලාව දැසන 11:15 විනාඩි 4ක් ගත වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ වෙලාව 5:35ට පමණ ඇති. ඉතින් අද දවසේදී ලෝකයේ විවිධ රටවල සිටින පිරිසක් මෙම දම්සභා මණ්ඩපයට එකතුළු සිටිනවා. සුපුරුදු පරිදි සවනට සිසිලස ජාත්‍යන්තර දහම් ප්‍රචාරක සේවා ඔස්සේ ප්‍රචාරය වෙන පවත්වාගෙන යනු ලබන ඒ ධර්ම සාකච්ඡාවට සම්බන්ධීම සඳහා ඉතින් අපගේ ආරාධනය පිළි අරගෙන අද දවසේදී මෙම දම්සභා මණ්ඩපයට වැඩම කර සිටිනවා අතිපූජනීය ඉලුකේගම අත්තදස්සී ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඉතින් මේ රැස්ව සිටින පිරිස වෙනුවෙන් ඒ වගේම අනාගතයේදී මේ ධර්ම දේශනාවන් පටිගත කරන ලබන ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන පිරිස වෙනුවෙන් මම ගෞරවනීය ස්වාමීන් වහන්සේ පාද නමද පිළිගන්න ලබ සිටිනවා. ඉතින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දවසේදී මේ උතුම් තථාගත දේශනාව අපට පහදා දෙන්නා ලෙස ඔබ වහන්සේට මෙහි ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. තෙරුවන් සරණයි, සම්මා සම්බුද්ධ සරණයි හැම දෙනාටම. අදත් අපි සුපුරුදු පරිදි පවත්තාගෙන ආපු පටිච්ච සමුප්පාද දේශනා මාලාව ධම්ම නියාමතාව නමින් කරගෙන යන මේ සාකච්ඡා මාලාව අද දවසේදී ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. මෙතෙක් අපි කතා කරගෙන ආවේ ගියවර මේ පටිච්ච සමුප්පාද ධර්මයන්ගේ අකුසල නිර්දේශ වර්ණාව පිළිබඳව. එතකොට මං ගිය සැරේත් මතක් කරා මේ අවිද්‍යාව කියන එක ප්‍රධාන හේතුව වෙලා තමයි සියලු අකුසල ධර්මයන් හටගන්නේ. විසිත් වශයෙන් ගත්තොත්, චෛතසික වශයෙන් ගත්තොත් අකුසල සාධාරණ ධර්මයක් තමයි මේ අකුසල ධර්මයක් වන අවිද්‍යාව. බුදුරජාණන් වහන්සේත් මේ සූත්‍ර දේශනාවල නොඑක් තැන්වල දේශනා කරනවා, මහණෙනි මේ අවිද්‍යාව මින් පෙර නොවීය, මින් පසු ඇති වුණා කියලා මේ අවිද්‍යාවේ පූර්ව කෙලවරක් පනවන්න බෑ කියලා. ඒ තරම් අනාදිමත් සසරක් කාලයක් චිත්තසංතානයන් තුළ මේ අවිද්‍යාව කියන එක සත්‍යයා තුළ පවතිමින් මේ දුක් උපද්දවමින් පැමිණි. ඉතින් ඒ නිසා තථාගත බුදුරජාණන් වහන්සේ නමක් තමයි මේ අවිද්‍යාව කියන එක මනාකොට විවර කරලා බෙදලා හෙළි කරලා ලෝක සත්‍යයට ප්‍රකට කරලා පෙන්නේ. බුද්ධ ශාසනයක පමණක් මේ හෙළිදරව්ව ලැබෙන නිසා විශේෂයෙන් අපි මේ ධර්මතාවයන් ඉගෙන ගැනීම මනුස්ස ජීවිතයක් ලැබපු අපිට වටින දෙවියන්ට බ්‍රහ්මයන්ට නොලැබෙන ධර්ම ලාභයක් මනුස්සයෝ වෙච්චි මේ අපට ලැබිලා තියෙනවා. ඉතින් අන්න ඒ නිසා මේ අවිද්‍යාව කියන ස්වභාවය උදාකාරව අපි තේරුම් ගන්න. පසුගිය දේශනාවල මම මතක් කරා අවිද්‍යාව කියන එකේ කෘත්‍ය ස්වභාවය අපි හොඳින් වටහා ගන්නවා. ඒදී මම උපමාවක් වශයෙන් මතක් කරේ තිරිසන් සතෙකුට, දැන් මුවෙකුට මිරිගුව දැක්කහම ජලය වගේ රැවටිලා ඒ පසුපස දුවන ස්වභාවයක්, වෙලක ඉන්න බඹයෙකුට මනුස්සේ සංඥාවක් ඇති වෙලා ඒකට රැවටිලා බය ආපහු දුවන ස්වභාවයක්, මනුස්සයෙකුට ඒ වගේ අරමුණකදී නොරැවටෙන ස්වභාවයක් උත් එකම අරමුණ තුළ මේ ධර්මතා දෙකක් අපිට පේන. මේ මෙතන තමයි අරමුණේ ඇතිතසු වසාලන ස්වභාවයක් අවිද්‍යාවේ තියෙනවා කියන එක අපිට ධර්මයේ සඳහන් වෙනවා. ඇත්ත නොපෙන්නන බව හා වැරදි දෙයක් මතු කරලා පෙන්නන බව කියන මේ ස්වභාවයක් මේ අවිද්‍යාව තුළ තිබුණා. ඉතින් මේ අවිද්‍යාවෙත් එක එක මට්ටම් තියෙනවා. දැන් අර තිරිසං සතාගත අවිද්‍යාව තියෙනවා, අපටත් මනුස්සයා වෙච්චි අපටත් අවිද්‍යාව තියෙනවා. නමුත් මේ අවිද්‍යාවේ මට්ටම් දෙකක් තමයි අර නුවණේ ස්වභාවයත් ඒ සිද්ධාන්තාන තුළ තියෙනකොට මේ අවිද්‍යාවෙන් මුලා කරන්න පුළුවන් මට්ටමක් තියෙනවා. ඒ අනුව තමයි කෙන කෙනාට මේ අවිද්‍යාව බලපාන්නේ. නමුත් මේ මම මෙතනදී උත්සාහ කරේ මේ අවිද්‍යාව කියන ධර්මය ඇතුලේ අපි විමර්ශනය කරලා බැලුවොත් මේ කොහොමද ඒකේ කෘත්‍ය කියන එකයි ප්‍රකට කරලා පෙන්නේ. අර අරමුණේ අතීතතු වසාලන බව කියන එක අර කෙනෙකුට ඒකේ මුලා කරන ගතිය, තව කෙනෙක් මුලා නොවන ගතිය මේකෙන් අපිට පේනවා. මේ මොකක් හරි චිත්තසංතානයේ බලපෑමක් තියෙනවා. අන්නේ බලපෑම තමයි මේ අවිද්‍යාව මුලාව කියලා කියන්නේ. ඒක අපිට වෙනස් කරගන්න නැති කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි මේ දුක්ක සමුදය පහ කළ යුතුයි නැති කරන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඉතින් අන්න ඒ නිසා අපි හැම වෙලාවෙම ඒ භවනාව තුළින් ඒ ධර්මයේ ස්වභාවය තේරුම් අරගෙන ඒ වෙනුවට විද්‍යාව උපදවා ගැනීම තමයි අපි මාර්ගයක් තුළින් භවනාව තුළින් කරන්නේ. ඉතින් ඒ නිසා ඒක ක්‍රමානුකූලව නිතර නිතර කරන්න අර අරමුණේ ඇතිතතු වසාලන අවිද්‍යාව ටික ටික ගෙවිලා යටපත් වෙලා ගිහිල්ලා අරමුණක් දකිනකොට අපිට අරමුණේ ඇතිතතු ස්වභාවය පේනවා. මේක පින්නතුනේ අදාපි මාර්ගඵලයක් ලබලා නිවන් නොදැක්කත් මේ ප්‍රඥාව කියන එක දියුණු කරන්න ඒ ලැබෙන ලාභය තමයි උපන් උපන් ආත්ම භාවල මේ ගතිය අපි පසුපස පාරමිතාවක් වශයෙන් එනවා. දැන් තිරිසන් සතාට මනුස්සයාට මනුස්සයාට ස්වභාවයෙන්ම මේ යම් නෝනක් පිහිටලා තියෙනවා. තිරිසන් සතාට නැති. එතකොට ඒක අපි මේ ජීවිතේ පුරුදු කරපු එකක් නෙවෙයි. ඇතැම් දේවල් වලට නොරැවටෙන ගතිය ස්වභාවයෙන්ම අපිට තියෙනවා. ඒ අපි මේ ප්‍රඥාව කියන එක අපි තුළ උපතින්ම පැමිණලා තියෙන නිසා. ඉතින් ආගේ නිසා තමයි මේවා අපි නිතර නිතර මේ මෝඩකම කියන එක හිතට පෙන්නලා දීලා මේ මෝඩකම ටික ටික අයින් කරනකොට අර අපි තුළ ප්‍රඥාව වැඩිලා මේක අපි නොනැති පුද්ගලයන් වශයෙන් උපනුපන්නාත් බවල අපි උපදිනවා. ඉතින් ඒ පෙන්නා දීමම තමයි දැන් අවිද්‍යාව අවිද්‍යාව හැටියට පෙන්නලා දෙනකම තමයි මේක මූලික මාර්ගය. එකක් ප්‍රඥාව බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරේ අර සම්මාදිට්ඨි සුත්‍ර අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති තව දක්වා සම්මාදිට්ඨි හොන්ති අකුසලය අකුසල මූලයක් තනින්නම් එහෙම සම්මාදිට්ඨිය කුසලයේ කුසල මූලය ආදී වශයෙන් දේශනා මූලය කියන එක තමයි අපි මෙතන අකුසලයේ කියන එක අපිට වෙන ස්වභාවයක් පොදුවක් කියනවා මූල ස්වභාවයන් මතු කරගෙන ඒ වෙනුවට අපි ඒ නිවැරදි ප්‍රඥාව දියුණු තියුණු කර ගැනීම අනිවාර්යෙන් අපි ප්‍රායෝගික නිතර නිතර කළ යුතු වෙනවා. එහෙම නැත්නම් රෑ දවල් දෙකේ අපි මේ මුලාව තමයි වැටෙන්නේ. ඒ නිසා මේ අකුසල ධර්මයන් හැම අකුසලයක්ම තම පදනම මේ කියන අවිද්‍යාව නිසා අරමුණේ ඇතිතතු වසාලන ස්වභාවයක් හිතේ යෙදෙන නිසාමයි මේ අකුසල් සිත් සියල්ල හටගන්නේ. ඉතින් ඒ නිසා අකුසලයෙන් වැළකෙන්න අපි අනිවාර්යයෙන්ම මේ මෝඩකම කියන එක දුරු කර ගැනීම සඳහා උත්සාහ කළ යුතුයි, වෑයම් කළ යුතුයි. ඉතින් ඒකේ උපදෙස් ටිකක් තමයි අපි පහුගිය සතියේ ඉඳන් මේ කතා කරගෙන පැමිණි. ඒ අතර අකුසල ධර්මයෝ කියන අකුසල නිර්දේශය අපි පියවර දේශනාවේදී පටන් ගත්තා. එහිදී අපි අකුසල නිර්දේශය කතා කරගෙන අකුසල් සිත් 12ක් ඇති බව කතා කරා. අකුසල් සිත් 12යි. අකුසල් සිත් 8ක් ලෝභ මූල වශයෙන් හට ගන්න අකුසල් 8 තමයි අපි පෞගිය දවස් කතා. ඉතින් අද දවසේදී සියලු අකුසල සිත් ටික කතා කරන්න ඉවර කරන්න අදහස් කරනවා. අද මේ අප්‍රමාණයක් තියෙන නිසා මම මේක ඉදිරියට ගත්තා. මොකද අකුසල වල තියෙන පටිග සම්ප්‍රයුක්ත හා මෝහ සම්ප්‍රයුක්ත සිත් කියන්නේ අර මෝහ මූල සිත් හා දේශ මූල සිත් හා මෝහ මූල සිත් පිළිබඳ යම් යම් විශේෂතා තියෙනවා කතා කරා. ඒ ටික අපි කතා කරා. ඒ අතර අපි මේ අකුසල නිදේශයේ පළවෙනි අකුසල සිත අරගෙන කතා කරමු. ඔබ දන්නවා මේ අකුසල සිත ලෝභ මොන සිත අට ප්‍රභේද වෙලා තියෙන්නේ. සෝමනස්ස උපේක්ෂා ભેදේ දිට්ඨිගත සංප්‍රයුක්ත විප්‍රයුක්ත ભેදේ අසසංකාරික අසංකාරික ભેදේ. තුන වේදනා ભેදෙන් උපාදාන ભેදෙන් හා අපි තුල ඇතිවන මානසිකාර සසංකාර අසංකාර ભેදයෙන් තමයි මේ අකුසල් සිත් අට ප්‍රභේද වෙලා තියෙන්නේ. එකම ලෝභ මූල සිත ප්‍රභේද වෙලා තියෙන්නේ. ඒ ප්‍රභේදයත් එක්ක මේ පටිච්චසමුප්පාදයේ මේ අංගවල යම් යම් වෙනස්කම් වෙනවා. අපි ගිය සැරෙත් ඒක කතා. එතකොට මේ සිත් අකුසල එක සිතක් අරගෙන ඒ සිත ප්‍රත්‍ය හතරකට ඇතුළත් කරලා පටිච්චසමුප්පාද න්‍යායන් හතරක් යටතේ මේ හැම සිත්ම කතා කරන බව අපි ඉගෙන ගන්නවා. එතකොට ඒ අතර ඒ පටිච්චසමුප්පාද න්‍යායන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේවා එක එක සත්‍යයන් එක එක භූමියට එක එක අවස්ථාවල මේ සිත් හටගත්ත මේ පටිච්චසමුප්පාද ක්‍රමේ අංග යම් යම් වෙනස්කම් වෙනවා. කුමක් නිසාද? විශේෂයෙන් මේ පටිච්චසමුප්පාද ඒක චිත්තක්ෂණ පටිච්චසමුප්පාද නිසා. වර්තමානයේක එක හිතක් හටගන්න ආකාරය පැහැදිලි කරන නිසා මේ අංගවල යම් යම් වෙනස්කම් වෙනවා. ඉතින් අන්න ඒ නිසා තමයි ඒවා වෙනස් වෙනස් තැන් අරගෙන මේ පටිච්චසමුප්පාදේ කතා කරන්නේ. ඒ අතර අපි මේ චතුක්ක හතරම න්‍යායන් හතරේදී අපි සරල වශයෙන් ඕලාරික වශයෙන් කතා කරන්න යෙදුවා. එහි අපි විශේෂතා මතු කරලා අපි කතා කරමු. එතනදී අපි ගියසර කතා කරපු එකේ චතුක්ක හතරක් පිළිබඳව අපි සඳහන් කරානේ. චතුක්ක හතර ප්‍රත්‍ය හේතු සම්ප්‍රයුත්ත අඤ්ඤමඤ්ඤ චතුක්ක. පටිසමුපාද ණය හතරක් පිළිබඳව ගත්තා. විඥාන පත්‍ය නාම, නාම පත්‍ය චත්තායතන කියන එකයි, නාම පත්‍ය පස්සෝ කියන එකයි. ඊට පස්සේ නාම රූප පත්‍ය චත්තායතන, නාම රූප පත්‍ය සලායතන කියන කොටස් ටික. එතකොට එතනදී මෙතන නාම රූප කියන එක අපිට විශේෂයි කියන එක අපි ගත්තා. එතනදී අපි මුල් ටික කතා කරපු නිසා දෙවනි තුන්වෙනි ණය ක්‍රමේ තමයි ඒක යම් වෙනසක් වෙන්නේ. චත්තායතන පිළිබඳවත් අපි ගිහසරේ කතා කරා. ඒකෙදී තව තොරතුරක් වශයෙන් මට වැටහුනේ මේ ඒක චිත්තක්ෂණ වශයෙන් පටිච්චසමුප්පාදේ ගන්නකොට අනිවාර්යෙන් එක ආයතනයක් තමයි අපි ගන්න. මොකද එක සිතක් හටගන්නකොට මේ එක ආයතනයක් සම්බන්ධ වෙලා වෙන නිසා. ඒ නිසා මේ චත්ත ආයතන හැටියට මන ආයතනයම තමයි මේ චක්කු සෝතගාන ජීවාදී වශයෙන් චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ ආදී වශයෙන් සඳහන් කරලා තියෙන්නේ. එතකොට ආයතන හයෙන් එකක් නිසාම ස්පර්ශය ඇති වෙන්නේ. අනිවාර්යෙන් මේ නාම රූප පත්‍ය චත්තායතන කියලාම සඳහන් කළ යුතු වෙනවා. ඉතින් ඒ නිසා මේ එක චිත්තක්ෂණ වශයෙන් පටිසම්පාද වෙන නිසා මේ චත්තායතන කියන එක මේ අපිට පටිසම්පාදේ මේ නම සඳහන් වෙලා තියෙනවා. ඒක චිත්තක්ෂණ වශයෙන් ගැනීම. එතකොට එතනදී අපි තුන්වෙනි න්‍යාය ගත්තාම එතනදී අපිට හම්බුනේ අවිද්‍යා පත්‍ය සංකාරෝ, සංකාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූපං කිය. එතන නාම රූප අපි තෝරා ගන්න හැටි ඊවරම කතා කරා වෙන්න පුළුවන් මට මතක නැහැ. එතකොට එතන නාම රූප හැටියට යම් වෙනස්කම් වෙනවා. විඥාන පත්‍ය නාම රූපං කිය. නාමයක් ඇතුළුයක් කියලා. නාමයේ හැටියට වේදනාස්කන්ධේ, සංඥාස්කන්ධේ, සංස්කාරස්කන්ධේ, කියන මේ ස්කන්ධ තුන ගන්නවා. විඥාන ප්‍රත්‍යයෙන් උපදින විශ්ව. පසුව නාමී රූපය, මේ රූපය කවරේද? සත්තරතම රූපයි, චත්තායතන සූපචය, සෝතායතන සූපචය, දහනායතන සූපචය, විහායතන සූපචය, කායායතන සූපචය. යම්වා පණම් යති රූප චිත්තේ චිත්ත හේතු චිත්ත සමුත්තාන චිත්ත රූප ඔය ප්‍රත්‍යවීම ගන්න අර ඒ අකුසල් සිතකෝ උමන හෝ සිතක් හටගනොට ඒ සිතේ ප්‍රත්‍යයෙන් හටගත්තු රූප ටික තමයි රූප හැටියට ගන්න. එතකොට මෙතන රූපය හැටියට චක්ඛායතනස්ස උපචයෝ. එතකොට කර්මජ රූප, චිත්තජ රූප, ආහාරජ රූප කියන මේ හතර ප්‍රත්‍යයෙන් උපදින රූප වලට ප්‍රත්‍ය වෙනවා. ඒ අතර මේ මෙතන මෙතන සඳහන් වෙලා තියෙන චක්කායතනස්ස උපචයෝ කියන රස ඇහ කන නාසය දිව ශරීරය මනස ශරීරය කියන මේ කොටස් ආයතන හය රැස්වීමට මේ විඥානයේ ප්‍රත්‍ය වෙනවා කියන. එතකොට විඥානයේ නාමයයි රූපයයි දෙකටම ප්‍රත්‍ය වෙනවා. එතකොට නාමයේ ගත්තහම වේදනා ස්කන්ධේ සංඥා සංකාර ස්කන්ධ වලට ප්‍රත්‍ය වෙනවා විඥානය. රූපය ගත්තාම මේ ඇහ කන නාසය දිව ශරීරයන්ගේ පවැත්මට රැස්වීමට ඒවා අඛණ්ඩව පවතින්නේ මේ නිසා. මේ සිත් නූපදුනා නම් චිත්ත ප්‍රත්‍ය නොතිබුණා නම් මේ ආයතන මේ අපි ජීවත් වෙන කාලයේත් පවතින්නේ නැහැ. ඒ නිසා තමයි උපචයෝ කියලා රැස්වීමට හේතු වෙනවා කියලා සඳහන්. ඒක අට කතාවෙත් ඒ පිළිබඳව යම් තොරතුරක් වෙන්නලා තියෙනවා. තතිය වාරේ කියලා කියන්නේ අර ණය හතර ගැන, පටිච්චසමුපාද ණය හතර ගැන, අනිත් එක ප්‍රත්‍ය ණය හතර. මම ඒ විදිහට තමයි මීට පස්සේ කතා කරන්නේ. පටිච්චසමුපාද ණය හතර කිව්වහම මේ පෙන්නලා තියෙන අර විඥාන පත්‍ය නාමං, නාම පත්‍ය චට්ටායතන, නාම පත්‍ය පස්සෝ කියන ඒ ණය ටික තමයි ඔබ හිතා ගන්න ඕනේ පටිච්චසමුපාද ණය හතර කියලා. ප්‍රත්‍ය ණය හතර කියනකොට පත්‍ය හේතු සම්ප්‍රයුක්ත අඤ්ඤමඤ්ඤ කියන ණය හතර තමයි මේ ඒ ගැනයි කියන්නේ කියලා ඒක තේරුම් ගන්න. මොකද නැවත නැවත ඒ ධර්මතා හතර විස්තර කරන්න ගියොත් ඒක අපිට කාලයක් නිසා. එතකොට එතන නාම රූප කියපේ කිය රූපේ හැටියට මේ අට කතාව එතන රූපේ ගැනීම පිළිබඳව වෙනවා. සත්‍ය වාරය යස්ස චිත්ත සමුත්තාන රූපස්ස විඥාන පච්ච. එතකොට මේ විඥාන ප්‍රත්‍යේ රූපං කිව්වේ චිත්ත සමුත්තාන සිතෙන් හටගත් රූපයන්ට සත්‍ය. තස්මින් වර්තමාන ඒ වර්තමානයේ හිත හටගත් මොහොතේ තමයි ඒ ප්‍රත්‍ය වීම යස්මා තේනුපත්ත ධාරා තේනුපත්ත දාන ඒ කියන්නේ උපස්තම්භක කාලේ තමයි මේ උපස්තම්භක වශයෙන් චක්කායතනාදීත් උපචිතත්තම් ප්‍රඥා උපස්තම්භක වශයෙන් තමයි ප්‍රත්‍ය වෙන්නේ. හේතුව තමයි මේ උපස්තම්භක කියන උපකාරක හේතවත් ප්‍රත්‍ය වීම මේ චක්කායතනාදී බඳුනේ කර්මය. එතකොට අපි ප්‍රතිසන්දි වශයෙන් යම් කර්මයක් තිබුණා ඒ කර්මයට අනුව තමයි ආයතන සිත හට ප්‍රතිසන්දිය සමග මේක ලැබෙනවා. ඒ නිසා මේ ජනක ප්‍රත්‍ය ගැන නෙවෙයි මෙතන එතකොට මේ සිතෙන් අකුසල සිත උපදිනකොට මේ ආයතන හයට උපකාර ලැබෙන්නේ මේ උපස්තම්භක වශයෙන්. ඒවා කර්ම ප්‍රත්‍යයෙන් අටගත් රූප ඒ අනාදිමත් කාලයක් පැවතීම සඳහා. ඒ අනුව චක්කායතන ආදී නම් උපචිතත්තං පඤ්ඤාය තස්මා චක්කායතනස්ස උපචෝති ආදී උත්තං උත්තං. මේ නිසා තමයි මෙතන මේ උපස්තම්භක වශයෙන් චක්කායතන ආදී රූපයන්ට විඥාණය ඒ අකුසල් සිත ගැන අපි මේ කතා කරනකොට උපස්තම්භක වශයෙන් ප්‍රත්‍ය වෙනවා. එතකොට ඒක හේතු භාවයෙන් ප්‍රත්‍ය භාවයෙන් සහජාත භාවයෙන් අඥමඤ්ඤ භාවයෙන් සම්ප්‍රයුක්ත භාවයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා අපි තේරුම් ගන්නවා. එතකොට මෙතන අපි විඥාන පත්‍ය නාම රූපං කියනකොට නාමය මොකද්ද රූපය මොකද්ද කියන එකයි මේ වටහා ගත්තේ පටිච්චසමුප්පාද. යස්මාච කම්ම කම්මජ රූපස්මින් තස්මින් සමයේ වත්තමානස්ස විඤ්ඤාණ පච්චාජාත පච්චේන පච්චේ. එතකොට කර්මජ රූපයන්ටත් මේ විඤ්ඤාණය පච්චාජාත පච්චේ පත්තේ. ඒහේ ඒකින්නේ පච්චාජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යේනවා. දැන් කර්මජ රූප ගත්තහම චක්කායතන ආදී ඒවා හා සියලු කර්මජ රූප මුලින් හටගෙන තියෙන. පසුව තමයි මේ අකුසල් සිත උපදී. එතකොට මේ අකුසල් සිත අර කර්මජ රූප වලට ප්‍රත්‍ය වෙන්නේ පසුව හිත ඉපදිලා මුලින් උපන් රූපට. ඒ නිසා තමයි පච්චාජාත ප්‍රත්‍ය කියලා. පසුව හිත අකුසල් සිත ඉපදිලා මුලින් හටගත් දේවල් වලට ප්‍රත්‍ය. හරියට ගහ මුලින් හටගෙන පසුව වැටෙන වර්ෂාව අර ගස් වලට ප්‍රත්‍යාජාත ප්‍රත්‍යෙන් අපි උපමාවක් වශයෙන් කියවල ප්‍රත්‍ය වෙනවා. ඒ වගේ තස්මාපි ඒවං මුත්තං තත්ත කිංචාපි කම්මජ චිත්ත සමුට්ඨාන දේ සන්තතියා ගහිතා. මෙතන කර්මජ රූප හා චිත්තජ රූප අරගෙන තියෙනවා. ඉතරාපි පන දේ සන්තතියා ඉතුරු චිත්ත මේ ආහාරජ රූප හා ඉතුජ රූප ගහේතම් ඒවත් ගත යුතු විතාසම්පි විඥාන පච්චයෝ හෝති ඒව. එතකොට විඥානයේ ඒ රූපවලටද ප්‍රත්‍ය වෙනවා කියලා අපි දැනගත යුතුයි කියලා මේ අට කතාවේ විස්තර කරලා තියෙනවා. එතකොට විඥාන පච්චය නාම රූපං කියපු එක තමයි එතන අපි කතා කරේ. එතකොට ඒ තුන්වෙනි පටිසම්පාද ණය යටතේ ඊට පස්සේ විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය චත්ත ආයතන කියලා කියනවනේ. අන්න එතකොටත් යම් වෙනසක් වෙනවා. නාම රූප පත්‍ය චත්ත ආයතන. එතකොට නාමය කිව්වා වේදනා ස්කන්ධේ සංඥා ස්කන්ධේ සංස්කාර ස්කන්ධේ විඥාන ස්කන්ධේ. රූපය ගත්තොත් අර ටිකම ගත්තොත් ඒක වැරදි. මොකද ඒක චිත්තක්ෂණ නිසා චත්ත ආයතන ප්‍රත්‍ය වෙන්න අර චක්ක ආයතන සෝත ආයතන චක්කු විඥාන يعني චක්කායතන සූපචයෝ සෝතායතන සූපචයෝ ආදී වශයෙන් කියපු රූප නෙවෙයි. එතකොට මෙතන සඳහන් වෙනවා නාම රූප පත්‍ය චට්ඨායතන යන මේකේ නාමයක් ඇත රූපයක් ඇත. නාමයේ කවරේද කියලා වේදනා සංඥා සංකාර පෙන්නලා තත්තකතම රූපං යම් රූපං නිස්සාය මනෝ විඥාන ධාතු වත්තති ඉදං මුච්චති රූපං. එතකොට ආපහු එතන රූපේ ගන්නකොට නාම රූප පත්‍ය චට්ඨායතනං කියලා ගන්නකොට එතන රූපය යම් රූපයක් මනෝ විඥාන ධාතු ඇසුරු කරගෙන පවතිනවා. යම් රූපං නිස්සය මනෝ විඥාන ධාතු වත්තති ඉදං මුච්චති රූපං. මෙන්න මේ රූපයයි ගත්තේ. මොකද්ද එතකොට මේ රූපය? හදේ වස්තු රූපය තමයි. මනෝ විඥාන ධාතු ඇසුරු කරන්නේ මොතේ වස්තු රූපේ. හදේ වස්තු රූපේ. අකුසල් සිත උපදිනකොට ඒ සිත උපදිනකොට දැන් මේ වෙලාවේ චක්කු වස්තු ඇසුරු කරන්නේ නැහැ හිත. මොකද අකුසල් සිත. ඒ නිසා චත්ත ආයතන කියන ඒ අකුසල් සිතට ප්‍රත්‍ය වෙන්නේ හදේ වස්තු. ඒ නිසා නාම රූප පත්‍ය චත්ත ආයතන කියන රූපේ හැටියට අපි අර කියපු හදේ වස්තු රූපයයි රූපස් රූපේ හැටියට නාමස්කන්ධ හැටියට ඒ සිතේ වේදනා සංඥා සංකාර කියන නාමස්කන්ධ. අන්න ඒ වගේ අපි සිවුම් ඒක චිත්තක්ෂණ වශයෙන් ගන්නකොට ඒවා ඒ අදාළ තැන හරියටම කේන්ද්‍රකට ගතේ. ඒ වෙනස් අපිට අපි ධර්මීව දන්න අය මේ හොඳට තේරෙනවා. යහට වැටෙනවා. මේ ඒක චිත්තක්ෂණ එක සිතක් තුළ කවදාවත් ආයතන හයේ ගැනීමක් එනිසා විඥානීය ආයතන හයත ප්‍රත්‍ය වෙන්න පුළුවන්. එනිසා මුලින් විඥාන පත්‍යා නාම රූපක් කියනවා. අර ආයතන චක් ආයතන සිතුචන සෝත ආයතන සිතුචන මේ විඥානීය ප්‍රත්‍ය වීම වෙන්න පුළුවන්. නමුත් ආප චක් ආයතන කියන අර හිතට ප්‍රත්‍ය වෙන ආයතන හයම නෙවෙයි ප්‍රත්‍ය. අර කියපු හදේ වස්තු රූපේ කියන එතන තියෙන මනායතන ඇසුරු කරගෙන තියෙන රූපේ තමයි. ඒක අපි උත්තේරෙනවා අපි සාකච්ඡා කරන්නේ සෞරදේ විස්තර. අනිත් අපි එක කොට වැටෙන්නේ මේ වාර්යේ තියෙන විශේෂ ලක්ෂණ තමයි තුන්වෙනි වාර්යේ. එතකොට තත්තකටම නාම රූපච්ඡ චක්ඛායතන කියනකොට මේ චක්ඛායතන හැටියට ගන්න ඕනේ. අර මනෝ විඥාන ධාතු. එතන යංචිත්තං මනෝමාන සත්තච්ඡා මනෝ විඥාන ධාතු. ඉදං උච්චිත නාම රූපච්ඡ චක්ඛායතන. මනෝ විඥාන ධාතු. ඒ කියන්නේ රක්කසල් හිත තමයි ඒ මොහොතේ විගන්නේ. සත්තක සමා චට්ටායතන මැච පස්සෝ. ඒ ටික සමායි. ඊට පස්සෝ අපිට එන්නේ හතර වෙනි වාරය ගත්තාම තස්මේ සමේ අවිජ්ජාපච්චය සංකාරෝ සංකාරපච්චය විඥාන විඥානපච්චය නාම රූපං නාම රූපච්චය සලායතන. චට්ටායතන පච්චය පස්සෝ. අන්න මෙතනත් මේතෙක් අපි විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය චට්ඨායතනං කියපු තැන යම් වෙනසක් වුණා නාම රූප පත්‍ය සලායතනං කියපු. එතකොට හතරවෙනි වාරේ අපි කිව්වා මේ ඕපපාතික වශයෙන් කාම භවය තුල පහළ වෙනකොට සම්පූර්ණ ආයතන වශයෙන් මිනිස්යෝ දෙවියෝ උපදිනකොට මේ වගේ ප්‍රත්‍යවීමක් ඒක චිත්තක්ෂණද වෙන්න පුළුවන්. ප්‍රතිසන්ධි ඕපපාතිකව පහළ වෙනකොට මේ නාම රූප දෙක ආයතන හයටම එකවර ප්‍රත්‍යක්ෂ. එනිසා නාම රූප පත්‍ය සලායතන කියලා එක වාරයක් බුදුජාණන් වහන්සේ විස්තර කළා. ඒ කියන්නේ ආයතන සලායතන කියනකොට චක්කායතන, සෝතායතන, ගහනායතන, ජීවායතන, කාය ආයතන, මන ආයතන කියන ආයතන හය උදක්. ඊට පසුව චක්කායතන පත්‍ය පසු සලායතන පත්‍ය පසු කියන නැවත කියන්න බැහැ. ඒ හේතුව ඒක චිත්තක්ෂණ නිසා ස්පර්ශය ඇතිවෙනකොට එක ආයතනයක විතරයි. ඒ නිසා නැවත ආපහු ඊළඟ අංගයක කියන පස්සේ කියන සලායතන පත්‍ය පස්සෝ කියන අපි සූත්‍ර ප්‍රමේයත වාක්‍යය සඳහන් චක්කායතන පත්‍ය පස්සෝ කියන එක ඉස්සෙල්ලා කිව්වා වගේ දැක්වෙච්ච මේක එක සිතක් නිසා එක වෙන එක ආයතනයක් සාර්ථකයි චක්කායතන පත්‍ය පස්සෝ. තුන මෙතන චක්කායතන අපි ලෝභ මූල අකුසල සිත ගත්තා නම් ඒ ලෝභ මූල ඒ අදාළ සිතයි මෙතන චක්කායතන. අපි කියමු මෙතන දේශ මූල සිත. දේශ මූල සිතයි මෙතන චක්කායතන. අපි කියමු මේ විපාක වූ චක්කු විඥාන චක්කු විඥානයි මෙතන චක්කායතන පත්‍ය පස්සෝ. එතකොට ඒ විදිහට ඒ අදාළ සිත අරගෙන අපි ඒක වටහා ගන්නවා. ඒක තමයි මෙතන තියෙන වෙනස පළවෙනි සිතේ. ඊට පස්සුව දෙවනි හිත ගත්තා. දෙවනි හිත, තුන්වෙනි හිත, ඊළඟ හිතවල අපි විශේෂ තැන් වෙනස් වෙන තැන් දිට්ඨි විප්‍රයුක්ත සිත ගත්තා. දැන් අතන සෝමනස්ස සාගත දිට්ඨි සම්පයුක්ත සසංකාරික අසංකාරික වශයෙන් සිත් හතරක් තියෙනවා. ඊට පස්සේ දිට්ඨි විප්‍රයුක්ත සෝමනස්ස සාගත උපේක්ෂා සාගත සිත් හතරක් තියෙනවා. සෝමනස්ස සාගත දිට්ඨි විප්‍රයුක්ත සිත් හා උපේක්ෂා සාගත දිට්ඨි විප්‍රයුක්ත. එතන දිට්ඨිය නැතිව අකුසල් සිත් උපදිනවා. ඒ එතන දිට්ඨිය නැතුව අකුසල් සිත් උපදිනකොට උපාදාන ස්ථානය වෙනස් වෙලා සඳහන් වෙලා දිට්ඨිය නිසා මේ උපාදානයේ කියන එක කෙලින්ම පෙන්වන්න පුළුවන්. එක සිතක වුණත් මේ දිට්ඨිය නිසා පෙන්වන්න පුළුවන්. නමුත් මේ දිට්ඨිය නැති වුණාම එක සිතක මේ උපාදානයේ කියන එක දැටිව ගන්නවා කියන එක එතනදී අපි දිට්ඨිය නැතිව උපාදානේ වෙනවන සිත රාශියක් ඇති වෙලා තමයි උපාදානයේ කියන එක ඇති වෙන්නේ. ඒ නිසා මෙතන දිට්ඨි විප්‍රයුක්ත සිත්වල උපාදානය කියන ස්ථානය ගත්තා මෙතන වෙනසක් පෙන්නනවා එකේ. මම ඒ සිත අරගෙන පෙන්නන්නම්. මේ චතුස්පහතරම කියලා තමයි ඒවා කියන්නේ. මෙතන තියෙනවා මේ තියෙන ඊළඟ අකුසල් සිත් ටික පෙන්නලා තියෙන්නේ. අපසල ධර්මය කවරවත් කියලා දෙවැනි දිට්ඨි සම්පයුක්ත සිතක් පෙන්නනවා. පෙය්‍යාලං සමේතාලං ඊට පස්සේ සෝමනස්ස සාගත දිට්ඨිගත විප්‍රයුක්ත සිත උපදින රූපාලම්බණයක් හෝ සත්තාලම්බණයක් හෝ කර්ත රස පොට්ටබ්බ ධම්මාරම්බණයක් අරමුණු කරගෙන සෝමනස් සාගතු දිත්තිගත විප්පයුතු අකුසල සිත උපදිනේ වේ. සංඛාර සහිත එතකොට සසංකාරක අසංකාර කියලා මෙතන තියෙනවා. මෙතන මේ වෙයාලං සමේ දාලා පෙන්නන්නේ බොහෝ සිත් සමාන ස්ථාන. එසම මේ අවිද්‍යා ප්‍රත්‍ය සංකාර වේ සංකාර ප්‍රත්‍ය විඥාන. විඥාන ප්‍රත්‍ය නාම වේ නාම ප්‍රත්‍ය චත්තායත සස්තාය චත්තායත ප්‍රත්‍ය ස්පර්ශ වේ ස්පර්ශ ප්‍රත්‍ය වේදනා වේ වේදනා ප්‍රත්‍ය උෂ්ණා තණ්හාව වේ තණ්හා ප්‍රත්‍ය අධිමුක්ත වේ. අතර සිටින්නේ තණ්හා පත්‍ය උපාදාන අධිමුක්ත වගේම තමයි මේ මේ උපාදාන වගේම තමයි නමුත් අධිමුක්ත කියලා කියන්නේ මෙතරත් ස්වභාවයේ අරමුණ ගැනීම මනාකොට ගැනීම කියන එක තමයි කරන්නේ. නමුත් උපාදාන කියන එක තරම් එතන උපාදානේ බලවත් ලෙස දුස්තිය තියෙන සමේ දෙකේ වෙනසක් පෙන්වන්න ඕන නිසා මෙතන උපාදාන ස්ථානේ අධිමොක්ෂය කියලා සඳහන් වෙලා තියෙන මේක චිත්තක්ෂණ වශයෙන් ගන්න. ඒ දිට්ඨිය තිබුණොත් තමයි ඒ හිතේ දැඩිව උපාදානියේදී මෙතන ඒ උපාදානයේ වචනේ පූර්ණේ කරලා තියෙන අධිමොක්ක අධිමොක්ක පච්චය භවෝ කියලා තමයි තියෙන්නේ. භවයේ කියන ගැනීම වෙනවා භව පච්චය ජාති කියලා වෙන්න. මෙතන අධිමොක්ෂය කියලා කිව්වෙත් ඒ අරමුණ මනාකොට ගැනීම අරමුණේ නිශ්චිතව පිහිටා සිටීම තමයි අධිමොක්ෂය කියලා අපි ඒ වචනේ තේරුම ගත්තා. එතකොට නමුත් උපාදානයේ තරම් බලවත් නොවන එකක් තමයි අධිමොක්ෂය කියන්නේ. පොද අධිමොක්ෂය කිව්වහම කුසල් අකුසල් දෙකේම යෙදෙන්න පුළුවන්. ඒ වචනේ දාන්න පුළුවන්. නමුත් උපාදානයේ කියන වචනේ හැම වෙලාවෙම අකුසල් තුල පමණයි. ඒත් මේ පටිච්චසමුප්පාදේ දාලා තියෙන්නේ දිට්ඨි සම්පයුක්ත සිත් තුළ තමයි දාලා තියෙන්නේ. එතකොට ඒක තමයි මෙතන ලෝභ මූල සිත් වල වෙනසක් ඇටියෙත්. ඊට අමතරව චතුක්ක හතරේ චතුක්ක හතර ගත්තාම චතුක්ක හතරේ පත්‍ය චතුස්කය ගත්තා. ඊට පස්සේ හේතු චතුස්කයේදී අපි ගිය සැරේ කතා කරා හේතු චතුස්කය සඳහන් කරනකොට එහි අවිද්‍යාපත්‍යා සංකාරෝ අවිද්‍යා හේතුකම් සංකාරපත්‍යා විඥානං සංකාර හේතුකම් කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ. මේක මේ විදිහට මේ හේතුව කියන එක අර පත්‍යය වගේ මෙතන ධර්ම අටකතායි පෙන්වලා තියෙන්නේ. ප්‍රත්‍ය කියන එක සහජාත ප්‍රත්‍ය තමයි මෙතන පත්‍ය දස්කයෙන් පෙන්වන්නේ. ඒක හැම සිතකටම සාධාරණ ප්‍රත්‍ය වෙනවා. නමුත් මේ මෙතනදී විශේෂයක් වශයෙන් හේතුද ප්‍රධාන වශයෙන් ප්‍රත්‍ය වෙන නිසා අවිජ්ජා පච්චයා කියලා පසුව අවිජ්ජා හේතුකෝ කියලත් සඳහන් කරනවා. ඒ වගේ සම්ප්‍රයුක්ත ණය ගත්තාම අවිජ්ජා පච්චයා සංකාරෝ අවිජ්ජා සම්ප්‍රයුක්තෝ සංකාර පච්චයා විඥානං සංකාර සම්ප්‍රයුක්තෝ කියලා සඳහන් කරා කියලා ඔබට මම ගියසන මතක් කරා. එතනදී මේ කොටසේ මේ පත්‍ය චතුස්කේ හේතු චතුක්කේ ගත්තාම ඒ විශේෂත්වයක් හැටියට පෙන්වන්නේ මේ තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භවෝ කියන මේ කොටසේදී ඔබට පේනවා ඇති චට්ටාය අපි මේක තියාගෙන ගියොත් අවිජ්ජා පත්‍ය සංකාරෝ අවිජ්ජා හේතුක මේ විදිහට ගිහිල්ලා පස්ස පත්‍ය වේදනා පස්ස හේතුක වේදනා පත්‍ය තණ්හා වේදනා හේතුක තණ්හා පත්‍ය උපාදානං තණ්හා හේතුකෝ උපාදාන පත්‍ය භවෝ භව හේතුකෝ භව පත්‍ය ජාති ජාත් භව හේතුකෝ කියලා හේතු ප්‍රත්‍ය මෙතන ගැනීම කරලා නැහැ. එතකොට මේ තණ්හාව කියන තණ්හා පත්‍ය උපාදානං තණ්හා හේතුකම් කියන තැනින් අවසන් කරලා උපාදාන පත්‍ය භවෝ භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ කියලා මේ ටිකට හේතු ගැනීම සඳහන් වෙලා නැහැ. මේ න්‍යායම තමයි අපි හේතු චතුක්කය සම්ප්‍රයුක්ත අඤ්ඤමඤ්ඤ චතුක්ක හතරේම මේ උපාදාන තණ්හා උපාදාන කියන තැනට වෙනකම් මේ පත්‍ය ගැනීම හතරම ගැනීම කරනවා. පළවෙනි ප්‍රත්‍ය කියන එක පත්‍ය චතුස්කය හැම එකටම සාධාරණ පත්‍ය වෙන්න පුළුවන් එකක් පාස්. නමුත් මේකේ මට්ටම හේතු භාවය කියන එක ගැනීම සම්ප්‍රයුක්ත භාවය ගැනීම ඒක චිත්තක්ෂණව ඒක නොලැබෙන බව තමයි අට කතාවේ වෙන්න මෙතන තියෙනවා තත්ත්වයෝ යෝ තාව ඉද උත්තෝ නයෝ සෝ සබ්බත් පාතකෝ ඒව විශේෂතෝ පන ඒවං වේදිකම් මෙතන කියනවා ප්‍රත්‍ය චතුස්තය විස්තර කරගෙන ඇවිත්වා හේතු චතුස්තය සම්ප්‍රයුක්ත චතුස්තය අඤ්ඤමඤ්ඤ චතුස්තය ආදී මේ චතුස්ත විස්තර කරනවා සමාධියව ප්‍රකටයව විස්තර නොකර සබ්බත් පාත ප්‍රකටයව විස්තර විශේෂතෝ පන ඒවං වේදිකම් විශේෂ දේවල් පමණක් මෙහි වර්ණනා කරනවා කියලා අට කතාවේ හේතු චතු කියන තාව අවිජ්ජා හේතු අස්වා මෙතන හේතු චතුස්තේ අවිජ්ජා හේතුවම දත්තා කියලා කියනවා අවිජ්ජා හේතු කියන සම අවිජ්ජා අස්ස සහවස්සං සහවස්සතන සහ සහවත්තනතෝ යාව භංගා භවත්ති ගමිතාති උත්තං හෝති මේක භංගයේ දක්වා පටිසම්පාදේ අර අවසානයේ දක්වා මේ අවිද්‍යාව පසුපස එන නිසා මේ අවිද්‍යාව නැමැති හේතු අකුසල මූල වශයෙන් ගැනීම වගේ තමයි මෙතන අට කතාවේ තියන්නේ ඒ මූලය සහජාතව මේ නොයෙදෙන නිසා මොකද ඒක මේ එතන අපි මේක විස්තර කරමු අවිජ්ජාස්ස සහවත්තතෝ යාව භංගා පවත්තති ගමිකාති උත්ත අවසානයේ දක්වා විද්‍යාව ඒ අංග හැම එකෙම යෙදෙන නිසා අවිජ්ජා හේතුකෝ කියලා අනත්‍ය අවිජ්ජා පච්චාති එත්තාවත සහජාතාදි පච්චේන සාධාරණතෝ සංඛාරස්ස අවිජ්ජා පච්චෝ දස් ඒ නිසා මේ සහජාත වශයෙන්ම සංඛාර විඥානාදී ඒවා ඒ හිතේ පවතී. උන අවිජ්ජා හේතු ප්‍රති දස්සේ. ඒ නිසා පෙන්වනවා. උන අවිජ්ජා. ඒතේන විශේෂතෝ අවිගත පච්චා දස්ස. අවිගත කියලා කියන්නේ අප්‍රහීන බව. අවිගත පච්චේ කියලා කියන්නේ යම් හිතක උප්පාද ඨිති භංග කියන ඒ සනත්‍රයෙන් විද්‍යාමාන වෙනවන යම් ධර්මයක් ඒකට අවිද්‍යා අවිගත පච්චය කියලා කියනවා. ඒ කියන්නේ ඇතැම් දේවල් නැතිවද ප්‍රත්‍ය වෙනවා. ඇතැම් දේවල් ඒකේ සහජාතව පවතිමින්ද ප්‍රත්‍ය වෙනවා. දැන් අර අපි කිව්වේ මේ කුසල් සිතකටත් අවිද්‍යාව ප්‍රත්‍ය වෙන්නේ ඒ හිතේ යෙදිලා නෙවෙයි. නමුත් අකුසල් සිතේ ඒ හිතේම පවතී. ඒ වගේ මම මේ කාරණාව තේරුම් ගන්න. නමුත් අවිගත ප්‍රත්‍යෙන් උපස්තම්භක හෝ ජනක භාවයෙන් ප්‍රත්‍ය වෙනවා නම් ඒ මොහොතේදී දැන් විගත ප්‍රත්‍ය අවිගත ප්‍රත්‍ය කියනවා. එතකොට විගත ප්‍රත්‍ය කියලා කියන්නේ නැති භවෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ උදාහරණයක් වශයෙන් අපි කියමුකෝ චක්කු විඥාන හිත ඉපදිලා ඊට අනතුරුව සම්පටිච්චන සිත උපදිනව චිත්ත වේතේක සම්පටිච්චන හිත උපදින්න නම් චක්කු විඥාන හිත තියද්දි උපදින්න බෑ චක්කු විඥාන හිත නිරුද්ධ එතකොට චක්කු විඥාන හිත නිරුද්ධ වෙලා නැති බවින් සම්පටිච්චන හිතට ප්‍රත්‍ය වෙනවා ඒකට කියන විගත ප්‍රත්‍ය නැති ප්‍රත්‍ය ඇති බවින් ප්‍රත්‍ය වෙනවා කියන්නේ හිතේ තියද්දිම ප්‍රත්‍ය වෙනවා වේදනා සංඥා සංකාර විඥාන මේ නාම ධර්ම වේදනා සංඥාදී මේ දේවල් තිබුණත් තමයි සංකාර විඥාන ආදී හටගන්නේ ඒ වගේම ඕලාරික අලු වශයෙන් තේරුම් ගන්නwidetilde ඒ නිසා මේ අවිගත පත්‍ය දස්සති මෙතන මේ හේතු ප්‍රත්‍ය ගන්නකොට හේතු චතුස්තේදී අවිගත ප්‍රත්‍ය තමයි මෙතන පෙන්නලා තියෙන්නේ සංකාර පච්චා විඥාන සංකාර හේතුකම් ආදී සිටි ඒ සේව නයි ඒ විදිහට මේ හැම තැනම මේ අවිද්‍යාව මේ හැම අංගයකම අවිගත භාවයෙන් පැමිණලා තියෙනවා ඒ නිසා මේ දිගේ පෙන්නවා කියලා කියන තස්මා පන භවාදීසු හේතු ගහනන්න කතං එතකොට භව ජාති ආදී හේතු ගහණි අරගෙන නැහැ අර ඔබට මුලින්ම පෙන්නේ තණ්හා පත්‍ය උපාදාන තණ්හා හේතු උපාදාන පත්‍ය භව උපාදාන හේතුකම් කියලා හේතුක හේතු ගැනීමක් නැහැ. එතන කියන්නේ උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරාමරණ කියලා එතන විස්තර කරනවා. මම මේ නැවත නැවත කියන්නේ මේක අමාරු කාරණාවක්. එතකොට සස්මාපන භවාදීසු හේතු ගහනන්න හතන්ති මොකක් නිසාද මේ භව ජාති ජරා මරණේ හේතු ගැනීම නොකර අවිගත පච්චය නියමාභාවතෝ අභාවතෝ ච අවිගත පච්චය අවිගත පච්චයේ නියමය හේතුන නොතිබුණු නිසා ඒක ඊට පස්සේ නැවත පැහැදිලි කරනවා. අවිගත පච්චය අභාව අභාවතෝ ච අවිගත පච්චය අවිගත පච්චයේ කිවේ ඒ ධර්මතාවයේ තුල උපාද තිබි භංග වශයෙන් සත්‍යය තුල ඒක නොග අරගෙන නැති නිසා පතා සත්‍යකතම උපාදාන පත්‍ය භව උපාදාන පත්‍ය භව කියනකොට තපෙත්වා උපාදාන වේදනා කන්දෝ සංඥා කන්දෝ සංකාර කන්දෝ විඥාන කන්දෝ. එතකොට අපි පද දෙකක් විස්තර කරන්නේ උපාදාන පත්‍ය භව කියලා. එතකොට භවය කියනකොට සඳහන් කරේ වේදනා ස්කන්ධේ සංඥා ස්කන්ධේ සංස්කාර ස්කන්ධේ විඥාන ස්කන්ධේ කියලා භවයේ හැටියේ සඳහන් කරේ. මොකද දැන් ඒක චිත්තක්ෂණෝ භවයේ වෙන්නේ ඒ හිතේ මාට ගන්න නාම ධර්ම ටිකම තමයි භවය කියලා අපි ගිය සැරේ කතා කරා. එතකොට භවය කියනකොට සංස්කාර ස්කන්ධේ තුල උපාදානයක් තියෙනවා. එනිසා සංස්කාර ස්කන්ධය කියලා පොදුවේ ගත්තොත් උපාදාන පත්‍ය භව කියනකොට අර මේ භවයේ ඇතුලේ උපාදානයක් අන්තර්ගතයි. ඒ නිසා තමයි ඒ ටික පෙන්නකොට මේ සංස්කාර ස්කන්ධයේ තියෙන උපාදානය තබ උපාදාන ප්‍රත්‍යෙන් භවයේ. ඒ නිසා භවයේ පෙන්නකොට අර උපාදානයේ තබලා ඉතුලේ ස්කන්ධයක් මේ. එනිසා මෙතන මේ භවයට උපාදානය කියන්නේ අන්තර්ගත වෙලා නැහැ. ඒ නිසා මේ භවය කියන එක අර එතකොට අර කියපු අපි කියපු ditthi upadana කියන එකට පිටිගත සම්බන්ධ සිද්ධ. එතකොට ditthi upadana කියන එක උපාදානිය තුළ ඒක අරගෙන තමයි භවය අරගෙන. ඒ නිසා මේ භවය ඇතුලේ මේ උපාදානිය කියපු ditthi ආදී උපාදානංග නැති නිසා අවිකත එනිසා හේතු මේ නිසා හේතු ප්‍රත්‍ය මෙතන සඳහන් නොකලා කියලා අපි අටකතාවේ බෑ. ජාති ජරා මරණ ආදී ගත්තා. ජාති සනේ ජරා මරණ සනේ ජාති ජරා මරණ කියලා එකටම ජාති පත්‍ය ජරා මරණම් කියලා. එතකොට මේ ඒක චිත්තක්ෂණව මේ ටික එකවර ලැබෙන්නේ නැහැ. ඒ නිසා එතනත් මේ හේතු ගැනීම අරගෙන නැහැ. ජාතික්ෂණේම ජරා මරණ ලැබෙනවා කියලා ධර්මතාවයක් ඒක චිත්තක්ෂණව නොලැබෙන නිසා එතනවත් මේ හේතු ගැනීම අත්හැරලා තියෙනවා කියලා තමයි අට කතාවේ සඳහන් වෙලා තියෙන්නේ. ඒක ටිකක් ඔබ මේක තේරෙනවා තේරෙන්නේ නැත්නම් මේක අත්හැරලා දාන්න පටල ගන්න එපා. යම් කෙනෙකුට මේක ගැන පටිසම්පාදේ තමන්ව බලාගෙන ගියොත් එතකොට යාට මේක යම් අදහසක් ගන්න තේරුම් ගන්න උපකාරයක් තමයි මම කරේ. ඒ නිසා මේ පටිසම්පාද දේශනා මාලාවේ අපි කතා කරන සියල්ලම හැමෝට එකවර තේරුම් ගන්න බෑ. නමුත් මේකේ යම් යම් කොටස් තේරුම් ගැනීමත් එක වටිනවා. මොකක් නිසාද මේ අපේ ආත්ම දෘෂ්ටිය අයින් කරගන්න ඝන සංඥාව පිට ගන්න. ඒ වගේම මේ ඒක චිත්තක්ෂණෝ මේ වගේ යථාර්ථයක් සිද්ධ වෙනවා කියලා යම් වැටහීමක් ඇති කරගන්න ඒක පොඩ්ඩක් ඊට පස්සේ ඒ විදිහට චතුස්ක හතරෙන් ඒ විදිහට තියෙනවා සම්ප්‍රයුක්ත චතුස්කයෙන් මේ විදිහටම අර සම්ප්‍රයුක්ත ගැනීම කරන්නේ නැහැ. දැන් උපාදාන පත්‍යා භවෝ භව සම්ප්‍රයුක්තෝ කියලා ගන්න බෑ. කොද භවය කියන එක උපාදානය හැර භවය කියලා අර එහෙම ගත්ත නිසා උපාදාන පත්‍ය භවෝ කියලා භව සම්පයුක්තෝ කියලා ගන්න පුළුවන් කමක් නැහැ. මොකද භවය කියන එක අර්ථකථනය කරලා තියෙන්නේ වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයන්ගේ පහළවීමමයි භවය. එතකොට උපාදානයනි ප්‍රත්‍ය උනේ භවයට. එතකොට භවය ඇතුලේ උපාදානීය තියෙනව නෙමෙයි. ඒ නිසා සම්ප්‍රයුක්ත ප්‍රත්‍ය මෙතන ගන්න බෑ කියලා සම්ප්‍රයුක්ත ප්‍රත්‍ය හා අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කියන මේ හැම ප්‍රත්‍යකම මේ ණයම අරගෙන එනවා හේතු චක්ෂුවේ ණය. ඊට පස්සේ ඊළඟ අපිට කතා කරන්න තියෙන්නේ ඒක ඒවා තමයි විශේෂ මේ ලෝභ මූල සිත්වල සිත් අටේ ලෝභ මූල සිත් අටේ. එතකොට දිට්ඨිගත සම්ප්‍රයුක්ත විප්‍රයුක්ත වල විශේෂතා අපි කතා කරා. ඊට පස්සේ ප්‍රත්‍ය වල විශේෂතා කතා කරා. සංඛාර අසංඛාර ભેදේ විශේෂත්වයක් නැහැ කියන්නේ. සෝමනස්සව උපේක්ෂා ભેදේදී වේදනාවම ගන්නවා. එතකොට මේ වේදනාව සෝමනස්ස වේදනාව වෙනුවට උපේක්ෂා වේදනාව ගන්නවා. මම අර ගිය සැරේ මතක් කරේ ඔබට දැන් ලෝභ මූල සිත් උපදින්න පුළුවන් කෙනෙක් අකුසලයක් කරනවා සතුටු සිතින් නෙවෙයි සාමාන්‍ය මධ්‍යස්ථ සිතින්. එතකොට එතන තියෙන උපේක්ඛා වේදනාව. එතකොට එතනදී වේදනාපච්චය. ඒ අර කියපු පස්සපච්චය වේදනා කියනකොට ඒ වේදනාව අපි ඒ උපේක්ෂා වේදනාව තමයි ගන්න. ඒ ලෝභ මූල සිත් අටේ විශේෂත්වයන් හා ලෝභ මූල සිත් අටේ විස්තර තමයි අපි මෙතෙක් කතා. දේශ මූල සිත් ගත්තාම ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ දේශ මූල සිත් දෙකයි මෝහ මූල සිත් දෙකයි. මේකේ දේශ මූල සිත් ගත්තාම දේශ මූල සිත් වල පටිසම්පාදේ පෙන්නකොට එතන අවිද්‍යා පත්‍යා සංඛාරා සංඛාර පත්‍යා විඥානං විඥාන පත්‍යා නාමං නාම පත්‍යා චට්ඨායතනං චට්ඨායතන පත්‍යා පස්සෝ පස්ස පත්‍යා වේදනා වේදනා පත්‍ය තණ්හා කියන පදේ වෙනකොට ද්වේෂ මූල සිතේ තණ්හා පත්‍ය පටිගං කියලා තමයි මේ පටිසම්පාදේ පෙන්නලා තියෙන්නේ. මොකද තණ්හාව ඇත්තට මේ ද්වේෂයත් එක්ක තණ්හාව කියන්නේ ලෝභයේ සමග යෙදෙන එකක් මේක සමගනේ. තණ්හාව කියන්නේ අරමුණේ ඇලෙන බව, අරමුණ දැඩිව ගන්න බව, ඇලෙන බව. අම ද්වේෂයේ ස්වභාවය අපි ගිය සැරේ කතා කරා. ඒක අරමුණ ප්‍රතික්ෂේපක. එතකොට ඒක පටිගං කියලා තමයි දේශ මූල සිත්වල වේදනා පත්‍ය පටිගං. පටිග පත්‍ය උපාදානක් වෙනකොට අදිමොක්කෝ කියලා තමයි එතනත් තියෙන්නේ. අදිමොක්ක පත්‍ය භවෝ කියලා ඒ විදිහට දේශ මූල සිත් දෙකේම පෙන්නලා තියෙනවා. එතකොට මේ තියෙන අකුසල් සිත් එක පටික සම්ප්‍රයුක්ත අකුසලයෝ පවරද යම් ඵලක දෝමනස්ස සහගත වූ පටික සම්ප්‍රයුක්ත අකුසල චිත්තේ උපදිනේ වේ. මෙතන මෙතන චට්ටායතන පත්‍ය පස්ස පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය පටිකම් පටික පත්‍ය අදිමොක්ක අදිමොක්ක පත්‍ය භව කියලා එතන පටි සම්පාදේ ලෝභ මූල සිත්තර මගේ වෙනස්. එතකොට පටික සම්පවිත සිත් දෙකේ බය විදිහට තණ්හා වෙනුවට පටික කියන භවයේ උපාදානයේ විදිහට අතිමොක්කය කියලා වෙනස් වෙනවා. එතන උපාදානයේ කියන එක මේ පටික සිතේ දාන්න බෑ. ඒ හේතුව පටිකේ ස්වභාවය තමයි අර ප්‍රතික්ෂේප කරනවා. අර මල්ලා ගන්න බව නෙවෙයි. ඒ සා උපාදාන තැනට අතිමොක්කය කියන ඒ ධර්මයෙන් එතකොට භවය කියන එකත් අර විදිය තමයි. ඒ ඒ දේශ සිතේ තියෙන ස්කන්ධ ටික තමයි භවයේ හැටියට අරගෙන තියෙන්නේ. ඊට පස්සේ මෝහ මූල සිත් දෙක අකුසල ධර්මයෝ කවරේද කතමේ ධම්මා අකුසල යස්මින් සමේ අකුසල චිත්තං උප්පන්නං හොතු උපේක්ඛා සාගත උද්ධච්ච සම්පයුක්ත රූපාරම්භණං බව ධම්මාරම්භණං සද්ධාරම්භණං ගන්ධාරම්භණං රසාරම්භණං පොට්ටාරම්භණං කියන එක තමයි පියාරම් කරලා තියෙන්නේ. එතකොට අපි මේ කතා කරන්න දැන් මෝහ මූල අකුසල් සිත් දෙක. මෝහය මුල් වෙලා ඉල ඉස්සරලා කතා කරේ ද්වේෂය මුල් වෙලා සිත් දෙකක් තියෙන අකුසල් සිත් දෙක. දැන් මෝහ මූල අකුසල් සිත් දෙක තමයි උද්ධච්ච සම්ප්‍රයුක්ත සිත හා විචිකිච්ඡා සම්ප්‍රයුක්ත කියන සිත් දෙක තමයි මෝහ මූල සිත් දෙක. ඇයි අනිත් චෛතසිකයේ යෙදෙන්නේ නැත්නම් යෙදෙනව උද්දච්චය හා විචිකිච්ඡාව කියන එක මේ සිත් තුළ ප්‍රකට. මෝහය පමණක් සම්බන්ධ වෙලා යම් හිතක් උපදුනොත් ඒ හිත විශේෂයෙන් උද්දච්චයට ගියපු විසුරුණු නොසන්සුන් සිතක් මෝහය අධික නිසා. එනිසා ඒ උද්දච්ච ස්වභාවයම ප්‍රකට වෙලා තියෙනවා. ඒ නිසා ඒ නම මෙතෙන්ට දැම්මා. ලෝභ මූල සිතේ තව ධර්ම තිබුණත් ලෝභයම ප්‍රකට නිසා ලෝභ මූල සිත් කිව්වා වගේ. උද්දච්ච සම්පයුත්ත සිත හට ගන්නකොට තස්මින් සමේ අවිද්‍යා පත්‍යා සංකාරෝ, සංකාර පත්‍යා විඥාන, විඥාන පත්‍යා නාම, නාම පත්‍යා චට්ඨායතන, චට්ඨායතන පත්‍යා පස්සෝ, පස්ස පත්‍යා වේදනා, වේදනා පත්‍යා තණ්හා වෙනොට උද්දච්චං කියලා දානවා. වේදනා පත්‍යා තණ්හා වෙනෝ මේ උද්දච්ච සම්පයුත්ත සිතේ අකුසල සිතේ. මොකද ඒ හිතේ තණ්හාව කියලා දාන්න බෑනේ. තණ්හාව නේ වෙලාවට වේදනා පත්‍යා උද්දච්ච, උද්දච්ච පත්‍යා අදිමෝ. අදිමක්කෝ කියලා උද්දච්චය පච්චය අදිමක්කෝ කියලා දැම්මේ අර අදිමක්ක අරමුණේ අරමුණ අල්ලා ගන්න බව යෙදෙන්න පුළුවන්. දැන් ඕකේ ධර්මයේ සඳහන් වෙන්නේ දැන් උද්දච්චය කියලා කියන්නේ නොසන්සුන් බව. නොසන්සුන් කමින් හරි අරමුණේ ඉන්න. ඒක ඔය මේ රේවකාණී ස්වාමීන් වහන්සේගේ පොතේ තියෙනවා. දැන් අපි මොන හරි කරත් එක වාහනයක යනකොට හෙළවි හෙළවි හරි අපි ඉන්නවා වගේ, වැටෙන්නේ නැතුව ඉන්නවා වගේ මේ හිත. ඒ අදිමොක්කය කියන්නේ අරමුණ ගැනීම කියන එක. අර නොසන්සුන් යවි හරි අරමුණ ගැනීම කරන. එනිසා මේ හිතෙන් අදිමොක්කය සටහන් වෙලා තියෙන. උපාදානය කියන එක ධර්මය දාලා නෑ මෙතෙන්. ඒ හේතුව තමයි අරමුණ තැබිව ගන්නවා කියන එක උද්දච්ච සිතේ දෙන්නේ නැති. එනිසා ඒ උද්දච්ච සම්පවිත හිතක ඒ මොහොතේ එක්ෂණිකව පටිසම්පාදේ වෙන්න ඒ හිත හටගත්ත මේ විදිහට අපි පටිසම්පාදේ වෙන්න. අවිද්‍යා පත්‍ය සංකාරෝ, සංකාර පත්‍ය විඥානං කියලා ඒ විදිහට සඳහන් කරනවා. පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය අතිමුක්ඛ, අතිමුක්ඛ පත්‍ය භව. වේදනා පත්‍ය සමහර වේදනා පත්‍ය උද්දච්ච, උද්දච්ච පත්‍ය අදිමුක්ඛ, අදිමුක්ඛ පත්‍ය අදිමුක්ඛ පත්‍ය භව, භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණ, ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්ද සමුදය. දැන් මේ විදියට මේ හිත ගත්තත් අර පටික සම්භවිත හිත ගත්තත් මේ අර ණය හතරම මේ විදියට පෙන්නවා. නමුත් මේකේ පෙය්‍යාලං කරලා තියෙනවා. එතකොට මේ හිත ගත්තත් අර විඥාන විඥාන පත්‍ය නාමං, නාම පත්‍ය චත්තායතනං කියන ඒ ණය ටික මේ හිතෙත් තියෙනවා. ඊට පස්සේ අර ප්‍රත්‍ය චතුස්ක, හේතු චතුක්ක කියන චතුක්ක හතරෙන්ම මේ හිතත් පෙන්නනවා. නමුත් මේ පටිසම්පාදේ පෙළේ ඒවා ඔක්කොම කෙටි කරලා තමයි දාලා තියෙන්නේ. මොකද අර අනුසාරයෙන් අපි ඒක ඉගෙන ගත යුතුයි නිසා ග්‍රන්ථයේ දික්කෙච්චි. එතකොට ඒවා තමයි මේකේ වෙනස්කම් තියෙන්නේ. එතකොට ඊළඟ හිත ගත්තහම මේ උපේක්ෂා සාගත නිසා වේදනාව අදුක්කම සුඛ වේදනා. උද්දච්ච සම්පයුත්ත හිත ගත්තහම හතමේ ධම්මා කුසල විචිකිච්ඡා සම්පයුත්ත. දැන් උද්දච්ච සම්පයුත්ත හිත තමයි ඒ කියන්නේ. ඒකේ විචිකිච්ඡා සම්පයුත්ත හිත මුලින් කියන්නේ පටික සම්පයුත්ත. මෙතෙන් යස්මින් සමේ අකුසල චිත්තං උප්පන්නං හෝති උපේක්ෂා සාගත විචිකිච්ඡා සම්පයුත්ත. එතකොට ඒකේ අවිද්‍යා පත්‍ය සංකාරෝ, සංකාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම, නාම පත්‍ය චට්ඨායතන, චට්ඨායතන පත්‍ය පස්සෝ, පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා ස්ථානේ විචිකිච්ඡා, විචිකිච්ඡා පත්‍ය භව. එතන අධිමොක්ඛය අරගෙනත් නැහැ. ඒ අංගයම සම්පූර්ණයෙන්ම අයින් කරලා තියෙනවා. අධිමොක්ඛ මොකද විචිකිච්ඡා සිත කියන එක අපි හිත තේරුම් ගත්තොත් අරමුණක් නිශ්චය කරන්න බැරි බව තමයි විචිකිච්ඡා. කෙසේද කෙසේද කියන සැකයෙන් විචිකිච්ඡාව කියන්නේ. එතකොට අරමුණක හරියට නිශ්චය කරන්න බෑ. ඒ නිසා මෙතන අර දැඩිව ගැනීම කියන උපාදානය ඒ හිතේ දාන්නත්, අධිමොක්ඛය කියන එක අරමුණ මනාකොට ගැනීම පිහිටා සිටීම කියන එක දාන්නත් බෑ. ඒ නිසා මෙතන වේදනාපච්චා තණ්හා ස්ථානේ විචිකිච්ඡාව කියන දාන්නවා. විචිකිච්ඡාපච්චා භවෝ කියලා කියනින්ම භවය කියන එක දැම්මා. ඒ විචිකිච්ඡාව සහට ගන්න ස්කන්ධ ටික තමයි භවය කියලා කියන්නේ. එතන අර වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදාන කියන දේවල් ගන්න. අර වෙන හිත්වල පෙන්වනවා වගේ අධිමොක්ඛය ගන්නෙත් නැහැ. උපාදාන ස්ථානේ අධිමොක්ඛය දැම්මනේ පටිඝාදී සිත්වල. නමුත් විචිකිච්ඡා සිටේ. මොකද අරමුණ නිශ්චලව පවතින නැති නිසා නිශ්චය කරගන්න බැරි ස්වභාවයක් පිළිම භවයේ කියන එකෙන් ප්‍රතිසම්පාදිතය. ඒක අපිට හොඳට ඒවා මං හිතන්නේ මේක ලොකු අමාරුවක් නෑ. ඒවා ප්‍රායෝගික හිතේ ස්වභාවය තේරුම් ගත්තා මෙහෙම ආයුතුයි කියන වැටහීම අපිට එනවා. ඉතින් මේක නොතිබුණා නම් තමයි කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්නේ, කොහොමද මේ විචිකිච්ඡාවේ උපාදානය කියන එක යෙදෙන්නේ, කොහොමද විචිකිච්ඡාවේ අධිමුක්තය කියන එක යෙදෙන්නේ කියලා අපිට ප්‍රශ්නයක් වෙනවා. මේ හිතේ ස්වභාවයත් එක්ක අපි විමසලා ඇත්තටම ඒවා ප්‍රායෝගික අපිට මේ ධර්මයේ ස්වකාතව සඳහන් වෙලා තියෙනවා. ඒ එක සිතක් ගත්තාම සූත්‍ර ක්‍රමයට ඒවා පෙන්නලා තියෙන මොනද ඒවා නානා චිත්තක්ෂණ වශයෙන් කියන. එතකොට මේ අකුසල් සිත් දෙක ගත්තාම මෝහ මූල සිත් අකුසල් සිත් දෙකේ විශේෂත්වය එච්චරයි. අර වගේම ණය හතර හා ප්‍රත්‍ය චතුස්ක හතර මේ හැම හිතකම දාලා ඒ හිත පෙන්නකොට පෙන්නන්න ඕනේ. එච්චරයි මේකේ අකුසල් සිත් 12 පෙන්වන්න තියෙන්නේ. එහි විශේෂ විචිකිච්ඡාව කියනකොට අරමුණ නිශ්චය කරගන්න බැරිව අරමුණේ මනාකොට පිහිටන් නැති ස්වභාවය තමයි සැකය. මේ තියෙන්නේ සැකයක්, සැක කරන අයුරක්, සැක කරන බවක්, විමතියක්, දේහාලකය, ද්විධාපතයක් ආදී වශයෙන් විචිකිච්ඡාව පෙන්නලා තියෙනවා. ඒ කියන්නේ අරමුණු දෙකක් පේනවා, මේකද මේකද කියලා. ද්විධාපතයි කියලා කියන්නේ එකක පිහිටන්නේ නැහැ. ඒ තමයි විචිකිච්ඡාවේ ස්වභාවය. ඉතින් කාල වේලාව ගොඩක් ගෙවිලා තියෙන නිසා මම මේ වෙලාවේදී මේ අකුසල නිර්දේශ වර්ණාව අවසන් කරනවා. අදත් ඒකම කතා කරන්න අදහස් කළේ මේ අකුසලේ තියෙන ධර්මයෝ විශේෂයෙන් අපිට සම්බන්ධ නිසා. ඒවා පිළිබඳව විශේෂයෙන් අපි ඉගෙන ගත යුතු හැදෑරී ඒ නිසා. එතකොට මේ අවිද්‍යාව මුල් වෙලා විශේෂයෙන් මේ අවසානයේ කතා කරපු අකුසල සිත් මොහය මුල් වෙලා හට ගන්නවා. මෝහ මූල සිත් වශයෙන් ඒකෙ පෙන්නනවා. මෝහය හැම අකුසල සිත්ම තියෙනවා. ඒ වගේම මෝහ චතුස්කය කියලා මෝහය උත්තච්චය අහිවිති අනුත්තප්පේ කියන හැම හිතකම නිදන අකුසල සිත් අපි කතා. ඒ වගේ යම් යම් අවස්ථාවල අපි මේ අකුසලයට අදාළ යම් යම් විශේෂතා කතා කරනවා. ඊට පස්සේ පටිසම්පාදේ අනුව ඒ හිතක් හටගන්නේ කොහොමද කියලා කතා කරා. ඒකේ අපි දැන් අකුසල් සිත් උපදිනකොට මුලින්ම අවිද්‍යාව තියෙන්නේ. ඒකෙන් අපි තේරුම් ගත්තේ අරමුණක් ගැටෙනකොටම අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා අරමුණ කියන එක මුලා වුණොත්, අරමුණ වරදවා ගත්තොත් තමයි මේ අකුසල් සිත් 12ම හටගන්නේ. අරමුණ මනාකොට ගත්තුත් පසුව හරි තේරිලා නෑ මෙතන මේ විදිහට නෙවෙයි අපි ගත යුත්තේ, මෙතන ඇත්ත මේකයි කියලා අරමුණේ යථා ස්වභාවය පෙන්වොත් අපි තුළ හටගන්න අර දේශය, ලෝභය කියන මේ අකුසල් සිත් දුරු වෙලා යනවා. ඒවා අපිට ස්වක්කාතව සාන්දිත්තිකව පේනවා. අපේ මානසිකාර්යය වෙනස් කරගත්තාම අර උපදිච්ච අකුසල් සිත ගෙවිලා යන බව, නිරුද්ධ වෙලා යන බව, ඒකෙන් කරන බලපෑම නැති වෙන බව අපිට ප්‍රායෝගිකව පේනවා. ඉතින් ආන්න ඒ නිසා විශේෂයෙන් භාවනා කරන අය වශයෙන් තමන් භාවනා වාරයේදී මේවා හොඳට ඉගෙන ගත්තාම ප්‍රායෝගිකව අපිට අකුසල් සිතක් හට ගන්නකොට මේ හිත ඒ විදිහට පුරුදු කරලා තියෙනකොට වේගෙන් ඒ අකුසල් සිතට විරුද්ධව අපේ මනස ක්‍රියාත්මක වෙලා ඒ අකුසලෙන් මිදෙන්න අපේ මනස හැඩගැහෙන. ඒකෙන් අපිට වෙන විනාශය එතකොට නවතිනවා. ඉතින් අන්න ඒ නිසා තමයි මේ අකුසලයක් හටගත්තොත් ඒ තුළ කර්ම සකස් වෙනවා. ඒ නිසා අපිට සසර දික් වෙනවා. ඒ විතරක් නෙවෙයි අපි කරගෙන ආපු කුසල ධර්මියෝද දුර්වල කරනවා මේ අකුසල ධර්මයන්ගේ. ඒ නිසා හැම අතින්ම මේ අකුසලයේ කියන එක සිහිය උපදවාගෙන නූපදීම සඳහා, උපන් එක නිරුද්ධ කිරීම සඳහා වැයම් කළ යුතු, උත්සාහ කළ යුතු කියන එකයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරේ. ඒ සඳහා අපි මේ ධර්මයෝ දැනගෙන ඉතිරි දන්න කෙනාට, දකින කෙනාට ආශ්‍රයසේ වෙනවා කියලයි ධර්මයේ සඳහන් කළා. ඉතින් ඒ නිසා අද මේ අකුසල නිර්දේශය, අකුසල ධර්මයෝ ටික අපි මෙතනින් අවසාන කරනවා. ඊළඟ වාරයේ අපි කුසල නිර්දේශය කතා කරන්නේ, විපාක නිර්දේශය ආදී ඒ ටික අපි ඊළඟ වාරව පටන් ගන්නවා. ඊළඟ සතිය අපි කුසල ධර්මයෝ ටික අනුව ඒ කුසල් සිතක් හට ගන්න කොහොමද පටිසම්පාදේ සිද්ධ වෙන්නේ කියන මෙතෙක් අද දවසේදී ටිකක් සමහර අයට බැටලි සාගත වෙන්න ඇති කියලා හිතෙනවා. නමුත් මේක ගැඹුරු මාතෘකාවක්. එකවර මේවා තේරුම් කරලා දෙන්න අමාරුයි. ඒ නිසා යම් අපි ධර්මයේ දැනුම අඩු අයට යම් ප්‍රශ්නයක් එන්නත් පුළුවන්. නමුත් අපි ඒවා නැවත නැවත අපිට කතා කරනකොට ප්‍රශ්න වශයෙන් සාකච්ඡා කරනවා. ඒ නිසා මගේ දේශනාව මේකට අවසන් කරනවා. සාකච්ඡාවට ප්‍රශ්න වලට අවකාශ දෙන්න. ඒ සඳහා තුන්වගේ ආශිර්වාද ආරක්ෂාව
සාදු 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 සන්නස අද දවසේදීත් අපිට ඒ උතුම් දේශනාවන් ඒ ආකාරයට මහන් අවස්ථාව ලැබුණා. අකුසල නිර්දේශය පිළිබඳ වර්ණනාවය අපි නැවත වතාවක් විස්තරාත්මකව තවත් අලුත් කොටස් වලින් සවන් දුන්නේ. ඉතින් මම ගෞරවයෙන් සාකච්ඡා මණ්ඩපය සරස්ව සිද්නා කල්‍යාණ මිතුරන්ට ආරාධනා කරනවා සාකච්ඡාවට එකතු වෙන්න. මුලින්ම අතුසල් තිබුණා සාකච්ඡාව මැදදීම විසාක මහත්මිය මම එතුමිට වෙන්නම් ස්වාමීන් වහන්සේ එතුමිට පිළිතුරු දෙන ගම වහන්සේට පුළුවන් මතක් කරන වහන්සේ කිව්වා මේ කර්මින් සිටි කුසල් වලද පරිහානියට ලක් කරනවා මේ ඇතිවන්නා වූ අකුසල් සිත් විසින් කියලා. ඒ කරුණාවත් පොඩ්ඩක් ඉස්මතු කරලා දෙන්න නැවත සැරයක් අවසානයේ. ඉතින් මම විසාක මහත්මිට වෙන්නම්
තෙරසාරය ස්වාමීන් වහන්සේ අවසරයි. ඔබ වහන්සේ අර මුලදී සාකච්ඡා කරද්දී අර චිත්තජ රූප ඇති වෙන එක ගැන කිව්වනේ. මේක ඒවා අර ඔක්කොම සිත් වලට සාධාරණයිනේ. අර මුලින්ම අපි ඉන්ද්‍රිය වලින් අරගෙන කියන්නේ චක්කු විඥානේ සෝත විඥානේ ඕයන් එනේවා. එතකොට කුසලයක් නැහැ, එතකොට අවිද්‍යාව නැහැ. ඊට පස්සේ අර චක්කායතනේ හරහා ඇවිල්ලා මේ චිත්තද රූප ඇති වෙලා එතනින් මම ඉන්නවා, මෙතන අර හේදේවල් තියෙනවා, මිනිස්සු ඉන්නවා කියලා ඒ අර අපිට ඇත්තටම උදාහරණයක් වගේ ගත්තහම දැන් දෙයක් මතක් වුණා, හරි දෙයක් දැක්ක, හරි ඒක මේ කෙනෙක් පුජ්ජිලෙක් කළා චිත්ත රූප මැවිලා ඒවක් පරණ මතකයන් අවස්සලා එහෙම කියන පරණ පරණ අපේ තියෙන මේවා මේ මොනවාද මේ ආශ්‍රව වලින් ඒවා චිත්‍රරූප ඇති වෙලා ඒකන එහෙමද ස්වාමිනාස? දැන් අපි එහෙම චිත්‍රරූපයක් මැවුනහම තමයි අපි ඒක දෙයක් කෙනෙක් කරගන්නේ. ඉතින් ඒක ගැන පොඩ්ඩක් ඒ විදිහට විස්තර කළ දෙනවා ස්වාමිනාස.
හොඳයි. මේ එතනදී චිත්තජ රූප චිත්ත රූප කියලා අපිට බෙදා ගන්න පුළුවන්. චිත්තජ රූප කියනකොට සිතෙන් උපද්දෝපු රූප තමයි චිත්තජ රූප කියලා කියන්නේ. එතකොට කර්මජ රූප කියන කර්මයෙන් හටගත්තු රූප. එතකොට දැන් අපිට අර හිතට වැටහෙන මැවෙන රූප නෙවෙයි චිත්තජ රූප කර්මජ රූප කියලා කියන්නේ. මෙතන උපදිනම රූප. දැන් අපි ඔය ඉස්සෙල්ලම මතක් කරා චිත්තජ රූප කියන ඒවා අපි සාමාන්‍ය උදාහරණ අරගෙන. දැන් අපිට ඇඹුල් ටිකක් දකිනකොට කෙල උනනවා, බයක් ඇති වෙනකොට දාඩිය දානවා, දුකක් ඇති වෙනකොට කඳුළු වෙනවා. එතකොට මෙන්න මේ කඳුළු, බය ඇති වෙනකොට දාඩිය දානවා, දහදිය, ඊට පස්සේ අර කියපු කටට කෙල උනනකොට ඇඹුල් ටිකක් දැක්කහම කෙල උනන එක, මේවා තමයි අර හිතෙන් උපද්දවු රූප. ඒ තියෙන රූප සතර මහා ධාතු රූප. එතකොට ඒවා තමයි චිත්තජ රූප කියලා කියන්නේ. සිතෙන් උපද්දව රූප. චිත්ත රූප කියලා අපිට කියන්න බෑ. චිත්තජ නෙවෙයි චිත්ත රූප කියන්නේ හිතට වැටෙනවා. දැන් අම්මා තාත්තා කියතර සහෝදරයෝ කියලා අපිට සිහි වෙන ඒවා චිත්ත රූප වශයෙන් අපිට මැවෙන දේවා. දැන් එහෙම කතාවක් නෙවෙයි මෙතන කිව්වේ. දැන් විඥාන පත්‍යා නාම රූපං කියනකොට විඥාන ප්‍රත්‍යෙන් උපදින නාම රූප වෙනවා. එතකොට විඥාන ප්‍රත්‍ය වෙලා උපදින දෙයක් වෙන්න ඕන, පවතින දෙයක් වෙන්න, විද්‍යාමාන දෙයක් වෙන්න. දැන් අපිට අම්මා සිහි වුණා කියන එක අම්මා කියන එක විද්‍යාමාන රූපයක් නෙවෙයි, අපිට වැටහිච්ච එක. ඒ නිසා ඒවට චිත්තෙන් සිතෙන් උපද්දවපු රූප කියලා කියන්නේ නැහැ. ඒවට කියන්නේ චිත්ත රූප කියලා කිව්වට කමක් නැහැ. ඒව ඇත්තටම සත්‍ය වශයෙන් ඇති දේවල් නෙවෙයි. එනිසා මෙතන විඥාන පත්‍යා නාම රූපං කියලා මෙතන රූප හැටියට අරන් තියෙන්නේ චිත්තජ රූප, ඍතුජ රූප කියනකොට සත්‍ය වශයෙන්ම ඒ ප්‍රත්‍යින් උපද්දවනම දේව. කර්මජ රූප කියනෝ කර්මී උපත්. ජලජ කියන්නේ ජලජ කියනකොට ජලයේ හටගත් කියන අර්ථයෙන්. ඒ වගේ ඒ විදිහට එතන උපදිනම දේවල් මිසක් අර අපිට වැටහෙන දේවල් නෙවෙයි ගන්න. එතකොට වැටහෙන අපිට අම්මා තාත්තා කියන වැටහෙන දේවල් අපි අවිද්‍යාව නිසා හිතට වැටහෙන ස්වභාවයක් විතරයි. එත හිතට වැටහෙන නිසා ඒ නිසා ඒවා අපිට චිත්ත රූප කියලා කිව්වට වරදක් නැහැ. චිත්තජ රූප කියලා මෙතන අරගෙන හැම වෙලාවෙම චිත්තජ, කර්මජ, ආහාරජ, ඉතුජ රූප කියනකොට අපි අර අපිට හිතට වැටහෙන රූප ස්වභාවයන් නොගත යුතුයි. මෙතන ගත යුත්තේම ඒ මොහොතේ සත්‍ය වශයෙන් හට ගන්න වූ රූපමයි ඒ අදාළ ප්‍රත්‍යයට අනුව ගත යුතුයි. ඒක තමයි
එහෙමයි සමනස ඒක තේරෙන අර නාම ප්‍රත්‍යයෙන් ෂට්ඨායතන ඇති වෙනකොට එතකොට පුළුවන් චිත්ත රූප එතනින් අපි පැටලිලා යන්නේ නේද?
හා හරිය. ඒක හරිය. නාමපච්චා චක්කායතනං කියනකොට එතන අකුසල් සිත් ගත්තාම පැටලිලා යන අවස්ථාව වෙනවා. නමුත් චක්කු විඥාන ආදී විපාක හිතක් ගත්තොත් ඒ හිතේදී ඒ පැටලිල්ල නැහැ. එතන තියෙනවා නාමපච්චා චක්කායතන. එතන ප්‍රත්‍ය වුණාට ඒ පැටලිල්ල නැහැ. ඒ වෙලාවේ චක්කායතන වෙන්නේ චක්කු විඥානෙට. ඒ වේදනා සංඥා සංකාර නාම ධර්ම පිට චක්කු විඥාන හිතට පත්වෙනවා. හැබැයි ඒ හිතේ අර කියන මිනිස්සේ සත්‍යේ පුද්ගලයේ ආත්ම දෘෂ්ටි කියන පැටලෙන්න නැහැ. හැබැයි එතන චක්කායතන තියෙනවා. ඒ නිසා චක්කායතන කියපු පමණින් අපි ඒකේ මෙතන ඒ චක්කායතනේ හැම වෙලාවෙම මුලාව යෙදෙනවා කියලා වටහා ගන්න හොඳ නැහැ. එද හිතට අකුසල් සිතක් නම් අකුසල් සිතේ ලෝභ මූල ද්වේෂ මූල සිතට අදාළව පැටලිල්ල චක්කායතනේ තියෙනවා. කුසල් සිතක් නම් ඒ හිත චක්කායතන කියලා නාමපච්ච චක්කායතන වෙන්න. ඒකේ අරතිම මුලාව තියෙන්න පුළුවන්. විදර්ශනා සිතක් නම් එතන මුලාව නැති වෙන විදිහට බලපු සිතක්. ඒ නිසා මේ මරමන් මුලාව තියෙන්න පුළුවන් කියලා කිව්වේ එතන. පුද්ගලභාවයේ කොහොමත් අප්‍රහීනව කුසල් සිතුල තියෙන නිසා. එනිසා ඒ චක්කායතන කියන එක ඔබතුමිය අහපු ආකාරයට ඒකේ අර ඒ අදාළ සිද්දට අදාළව ගත යුතුයි. ඒ චක්කායතනේ ඒ මුලාව යෙදෙන්නේ චක්කායතනේ තමයි. ඒක හරි. නමුත් ඒක හිතට අදාළව අපි ගලප ගන්න ඕනේ. තේරුණාද? තේරුවන් සරණයි.
තේරුවන් සරණයි.
අවුලලි ඊළඟ මේ ප්‍රශ්නේ අහන්න පුළුවන්.
අපි ස්වාමීන් වහන්සේ රූපය පිළිබඳ මම දැකපු විදිය කියන්නේ මේ පොඩ්ඩක් මේ ප්‍රශ්නයක් වශයෙන් සඳහන් කරන්නේ මේ රූපේ දැන් අපි හාල් යටේ කියලා ගත්තාම ධන ද්‍රව්‍යයක් එක ඒකට මේ අපි දැන් උණු වතුර ටිකක් දාපුවාම මේ ඒක බත් බවට අපි කියන්නේ බත් බවට පත් වෙනවා බතක් වශයෙන් ඒකට අපි දැන් කියන්නේ ඒකට හාල් මේ බත් වුණා කියලා නමුත් එතන අපි රැල් කියලා තියෙන බව පේන්නේ ආල්බත් නානිමිය රූපේම අර විරුද්ධපත්යෙන් ඇති වෙන බලපෑම නිසා අර බත් බවට පත් වෙනවා මිසක් නම් ආල්බත් වුණා කියලා කිව්වොත් ඒක වැරදි නේද ඒක? ඒක එකක්. එතකොට දැන් අපි මේ රූපේ පිළිබඳ දැන් අපි දැන් හිත පිළිබඳ ගන්නකොට දැන් අපි මේ දැන් අර වාහනයක් පාරේ වාහනයක් යනවා යනකොට අපිට පේනවා මේ වාහනේ යනවා. නමුත් ඒක අපි කියනවා දැන් වේගෙන් යනවා වාහනේ වේගෙන් ඉතා වේගෙන් යනවා හිමීට යනවා කියලා අපි දැන් ඒක පේනවා අපිට. නමුත් අපිට ඒක වාහනේ යන බව පේන්නේ නැහැ. අපිට පේන්නේ මේ වර්ණ රූපේ විතරනේ. නමුත් අපි කියනවා වාහනේ යනවා කියලා. නමුත් අපි මේ සිතේ අර වරද්දා ගැනීම නිසා මේ වර්ණ රූපේ දකුණාන සිතෙන් වර්ණ රූපේ දැක්කට යන බව අපි බාධානේ දැන් මේ සිත්වල නේද කියලා මගේ ප්‍රශ්නේ යන දේවල් සරණයි.
ඔව් එතන ඇත්තට මේ පැහැදිලි කරේ මේ මුලාව කියන එක අපේ හිතෙන් රවට්ටලා තියෙන එක. අපිට වාහනයක් යනවා කියලා ඇත්තට මෙතන වර්ණ රූපය තනින් තන උපදින එකට තමයි අපි වාහනයක් යනවා කියලා විවහාර කරන්නේ. ඒ වගේම අර කියපු හාල් ටික ඉදෙනකොට බත් බවට පත් වෙනකොට අපි විශේෂයෙන් රැවටෙනවා. මම ඔබට ඉස්සලත් මතක් කරන්නේ අපි කෙස් අපේ කළු කෙස් ඉදෙනකොට මේ කළු පාට කෙස්ම සුදු වුණා කියලා අපි විවහාර කරනවා, රැවටෙනවා. නමුත් ඇත්තටම ඒ වෙලාවේ ඒ ප්‍රත්‍ය වෙනස් වීම නිසා, ප්‍රත්‍ය විකලත්වය නිසා ඒ උපදින රූප ස්වභාවය වෙනස් වෙනස් වූම රූප ස්වභාවයක් මිස ඒ තිබුණ රූපය වෙනස් වුණා නෙවෙයි කියන එකයි අපි තේරුම් ගන්න ඕනේ කියන කේතයි මතක් කරේ. නමුත් අපි බොහෝ වෙලාවට හිත පුරුදු කරලා තියෙන්නේ, හිතෙන් පුරුදු කරලා තියෙන්නේ අර ඒ යථාර්ථය ගන්න නෙවෙයි, අපි පුරුදු කරලා තියෙන්නේ එතන තියෙන රැවටීමෙන් අපිට පෙනෙන ස්වභාවයෙන් මතු පිටින් ගන්න. ඉතින් ඒ නිසා ඇත්තටම ඒ තැන්වල අපි ඒ විදිහට මනස පුරුදු කරන්න ඕනේ. එතකොට තමයි අර ඝන සංඥාවයි එක අපි තුන ඒ මොහොතේ මේ උදේ වැය පේන්න ගන්න. ඒ වගේ මුලින් මුලින් තිබුණු රූප නැති වෙලා අලුත් අලුත් රූප උපදින බව කියන එක හේතුඵල ධර්මයක්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස අර මුලින්ම දේශනාවේ විස්තර කළේ අවිද්‍යාවේ මට්ටම් දෙකක් විදියට, දැන් තිරිසන් සතාට පේන විදිහයි අපිට පේන විදිහයි වෙනස කියලා. එතන ස්වාමීන් වහන්ස එතන මේ චිත්ත සන්තානයේ යම් කිසි බලපෑමක් කියලා කියන්නේ එතන අපිට දැනන්න පුළුවන්ද? එක එක ප්‍රත්‍ය ධර්මයන්ගේ ප්‍රත්‍ය ශක්තියක් කියන එක වගේ එහෙමද?
ඔව්, ප්‍රත්‍ය කියුවාම ප්‍රත්‍ය තමයි එතන. එතන අපි එතන මතු කරේ මේ අවිද්‍යාව ප්‍රත්‍ය වෙන හැටි අපේ වැටහීම. අවිද්‍යාව ප්‍රත්‍ය වෙනා ඒ මුලාව ඇති වෙන හැටි පිළිසංසතාට අවිද්‍යාව ප්‍රත්‍ය වෙන. තවත් ප්‍රත්‍යවීම් තියෙනවා, සත්‍ය ආරම්භන ප්‍රත්‍ය තියෙන්න පුළුවන්, අධිපති ප්‍රත්‍ය තියෙන්න පුළුවන්, සහජාත සම්ප්‍රයුක්ත මේ ප්‍රත්‍ය බොහෝ තියෙන්න පුළුවන්. නමුත් ඒ එකක්වත් නෙවෙයි මුලාව ඇති වෙන්න බලපෑවේ. අවිද්‍යාව ප්‍රත්‍ය තමයි එතන අපි ඉස්සරලා විස්තර කරේ. එතකොට ඒ අවිද්‍යාව ප්‍රත්‍ය ශක්තිය කියන එක තමයි එතනදී පෙන්නුවේ. මේ මුලාව කියන එක එකම අරමුණේ දෙන්නෙක් දෙවිදිහකට තියෙන. ඉතිසං සතාට ඒ අරමුණේ ඒ පේන අරමුණේ ඇතිතතු වසාලන ගතියක් තිබුණා. අන්න ඒක තමයි මේ ප්‍රත්‍ය ශක්තියේ ස්වභාවය. එහෙම ප්‍රත්‍යක් කියදෙන. නමුත් අපි විවහාර කරන්නේ අර ඒ සතා රැවටුණා, මම රැවටුණා. නමුත් මේ රැවටීම කරන්නේ පුද්ගලයෙක් නෙවෙයි, මෙන්න මේ කියන මෝහය එවත් අවිද්‍යාව ධර්මයේ විසින් තමයි ඒ අරමුණේ ඇතිතතු පෙන්න්නේ නැතුව අරමුණේ වසාලන ස්වභාවය වරදවා ගැනීමක් කියන එක එහෙත් තුළ යෙදෙන්නේ අර අවිද්‍යාව ප්‍රත්‍ය. ඒකට අවිද්‍යාව ප්‍රත්‍ය වෙන්න පුළුවන් ආකාර කිහිපයක්. ඒකට අවිද්‍යාව ආරම්භන ප්‍රත්‍යයක් වෙන්න පුළුවන් ප්‍රත්‍ය ශක්තිය. ඊට පස්සේ සම්ප්‍රයුක්තව ප්‍රත්‍ය වෙන්න පුළුවන් හේතු ප්‍රත්‍ය වෙන්න පුළුවන් උපනිස්සේ ප්‍රත්‍ය සහජාත අඤ්ඤමඤ්ඤ මේ ප්‍රේක්ෂාකාරී ප්‍රත්‍ය ශක්තිය සාකරන්න පුළුවන්. නමුත් ඒ ප්‍රත්‍ය ශක්ති ස්වභාවය අපි වටහා ගන්න ඕනේ මෙන්න මෙහිමයි කියන එකයි මම අර
ඒ නතු ප්‍රමාණය. එතකොට දැන් මිනිස්යෙන් දෙන්නේ අතරත් සමහර වෙලාවට දැන් අපි මේ අහලා හිත පුරුදු කරපු කෙනෙකුට පේන විදිහයි සාමාන්‍ය කෙනෙකුට පේන විදිහයි එහෙමත් වෙනසක් තියෙනවා නේ
සම්සාරු. අපි මිනිස්සුන් කියන දෙන්නේ නෙවෙයි, අපි එක වැඩ 100ක් ගත්තොත් 100 දෙනාගේ 100 නාමයක්. ඒ හේතුව කෙනකෙනාගේ මේ නුවණ මෝඩකම එක එක හිතක වෙනස්. ඒ නිසා තමයි හැමෝටම එකම වගේ වැටහෙන්නේ නැහැ. සමහර අයට එක වගේ වැටුණා කියලා කිව්වත් ඒව ඇතුළෙත් යම් යම් වෙනස්කම් තියෙනවා. ඒ අවිද්‍යාව කියන එක ධර්මයක් වශයෙන් එකක් වශයෙන් හැම හිතකම ගත්තට ඒකේ නානත්වයක් අපිට තියෙනවා. ඒක හරියට අර 13 නානත්වය වගේ තමයි. පටවි ධාතුව කියලා ගත්තට මොන තරම් නානත්වයක් තියෙනවද පටවි ධාතුවේ? අන්න ඒ වගේ තමයි.
සමිනන්ස පැහැදිලි. සමිනන්ස තව ප්‍රශ්නයක්, දැන් චිත්තජ රූප කියන එකට විඤ්ඤාප්ති රූපත් ගන්න පුළුවන්ද?
ආ පුළුවන් පුළුවන්. විඤ්ඤාප්ති රූප කියන්නේ චිත්තජ රූපම තමයි. එතකොට කාය විඤ්ඤාති වචී විඤ්ඤාති ඒකාන්ත චිත්තජ රූප ඒවා කර්මජ රූපනේ චිත්ත රූප ඒකාන්ත අනේකාන්ත කියලා බෙදනවනේ ඒ කියන්නේ සිතෙන්ම පමණක් හටගන්න රූප තියෙනවා තව රූප තියෙනවා කර්ම චිත්ත හිතුවේ ප්‍රත්‍ය හතරෙන්ම හටගන්න දෙකකින් හටගන්න කියලා එතකොට විඤ්ඤාති රූප චිත්තජමයි සිතෙන්මයි කර්මයෙන් විඤ්ඤාති රූප උපද්දවන්නේ නැහැ ආහාරයෙන් විඤ්ඤාති රූප උපද්දවන්නේ නැහැ යෘතුවෙන් විඤ්ඤාති රූප උපද්දවන්නේ නැහැ චිත්තජමයි ඒ විඤ්ඤාති රූප
එහෙමයි ස්වාමීන් වහන්සේ එහෙමයි බොහොම පිං ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
දෙවන් සර්ණයි හොඳයි විසක් මහත්මිය නැවතත් ඔබතුමියට අවස්ථාව
තියෙනවා දෙවන් සර්ණයි ස්වාමීන් වහන්සේ මේ මට මාසේ ඊයේ අර ඊයේ නෙමෙයි කලින් දවසේ අර අවිජ්ජාපච්චය සංඛාරා ඒ ටික පෙළ ඒ ටික කියාගෙන ගිහිල්ලා අන්තිමට ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවානේ දුක්ඛ කන්දේ මේ විදිහට සමුදේ වෙනවයි කියලා ඒක කියනකොටම මට වහන්සේක කියනකොටම මට නිකන් හිතෙන දැන් අන්තිමට කියන්නේ දැන් ජරා මරණ කියලා මේ සිතේ ජරා වෙලා මරණය වෙලා යනවනේ එතනටම ආරක කියනකොට නිකන් මට එකපාරට හිතෙන දැන් මේක මේ ඉවර වෙච්ච දෙයකට සමුද ඒ කියන්නේ දුක්ඛ කන්දේ සමුදය කියන්නේ එතකොට කොහොමද වෙන්නේ කියලා මම ටිකක් කල්පනා කළා ඒ වහන්සේගෙන් අහන්න කියන පොඩ්ඩක් විස්තරයක් දැනගන්න ඒක හිතුවාම හිතනවා දැන් මේ අර ගොඩක් හේතු නිසානේ මේ ටික ඇති වෙලා තියෙන්නේ ඒක නිසායි මේ දුක්ඛ කන්දේ සමුදය කියලාද ගන්න වෙන්නේ නැත්නම් මේ ඇත්තටම හිත ඇති වෙලා නැති වෙච්ච තැනනේ ඕක බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ඒකට හේතුවක් තියෙද්දි කියලා තමයි මට අර ඔබ වහන්සේ එක කියනකොටත් මට පෝස් එකක් දැනෙනවා මට ඒත් හිතෙනවා ඔබ වහන්සේට ඒක හිතනවාද කියලා මේ ඒ ගැන මේ මොකද්ද ස්වාමීන් වහන්සේ අදහස්
ඔක්කොම හකුලගෙන අවිද්‍යාපච්චා සංඛාරාසංඛාර පච්චා විඥාන මේ විදියට අන්තිමේද ජාතිපච්චා ජරා මරණ කියලා දැනට ආවහම බුදුරජාණන් වහන්සේ මේක ඔක්කොම හකුලලා තමයි එතන මේ විදියට අවිද්‍යාපච්චා සංඛාර ආදී විදිහට ඒව මේ තස් මේ ආකාරයෙන් කේවලස් මේ කේවල වූ මේ දුක් ගොඩ උපදී යම්තා දුක් ගොඩ උපදී මේ දුක් උපදී මෙන්න මේ විදිහටයි කියලා තමයි අන්තිම වචනේ කපුලර තියෙන්නේ අවිද්‍යාපච්චා සංඛාරා සංඛාර පච්චා විඥාන කියලා යම් දුකක් උපදිනවා නම් මෙසේ මේ දුක් රස හට ගන්නවා නැවත නැවත කියන එක තමයි බුදුරජාණන්ස අන්තිමේදී පද දෙකෙන් අවසන් කරන්නේ ඒක එතන ඒ විදිහට තමයි තේරුම් ගන්න අර අපි එතනදී අර එක පදයක් හරි දෙකක් හරි අරගෙන ඒක තේරුම් ගන්න කියොත් වැරදි එතන බුදුරජාණන් වහන්සේ මුළු ඔක්කොම පටිසම්පාදයේ එකට හකුළුවලා තමයි එතන පෙන්නේ මෙසේ මේ දුක් රාශිය උපදිනවා කියලා අර අවිද්‍යා පත්‍යා සංඛාරාදි වශයෙන්
පෙන්නේ ප්‍රශ්න එහෙමයි ස්වාමීන් වහන්සේ දැන් එතන අර ගොඩක් හේතු වලින් ඇති වෙලා ඇති වෙන දෙයක් නිසාද මෙතන දුක්ඛක් සංඛන්දේ කියලා කියන්නේ
ඒක පැහැදිලි. එහෙම තමයි. මේ අවිද්‍යාව නැති හේතුව නිසා සංඛාරේ අර කියන්නේ ඉමස්මින් සතීතං හෝති මස්සුප්පාදායිතං මේ ඇති කල්ලි තමයි මේ උපදින්නේ. මේ තිබුණොත් මේ පැවැත්ම වෙනවා. මේ නැති වුණොත් මේ නිරුද්ධ වෙනවා කියලා මේ පටිසමුපාද න්‍යාය යටතේ තමයි ඔක්කොම පෙන්වන්නේ. ඒ නිසා අනිවාර්යෙන් හේතුප්‍රත්‍ය සම්බන්ධ වෙලා තමයි පෙන්වන්නේ.
එහෙම සවනස තෙරුවන් සරණයි.
දෙවන සර්නයිස් තව ප්‍රශ්න තියෙනවා ඉදිරිපත් කරන්න පුළුවන් විජිත බඹරැන්ද මහත්මයා ප්‍රශ්නයක් අහලා තිනවා මේ පොත මොකද්ද මුලින්ම ප්‍රදේශන ආන්නේ කොහොමද කියලා ඉතින් දේශනා නම් උත්තරන YouTube අඩවිය ඔස්සේ ශ්‍රවණය කරන්න පුළුවන් මම දැන් ඔක්කොම දේශනා ටික තියෙනවා ධම්ම නියමතාවේ මාතෘකාවට දීපවත්තුපු බෞද්ධයන් වහන්සේ ඒ පිළිබඳ
ඔව් පොත ඒ ගෲප් එකට ඐ තින්ක් මේ සම්බන්ධ වෙන්න පුළුවන් කියන්නේ එයාට මේ එතකොට මේ දේශනා වලට අදාළ ලින්ක් එක ලැබෙනවා පොත වශයෙන් මේ අපි පටිසම්පාදය ඉතින් ඒ කියන්නේ මේ පිටක වශයෙන් ගත්තම අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණී පටිසම්පාද විභංගයේ යටතේ තමයි කතා පොත වශයෙන් ගත්ත විභංග ප්‍රකරණී කරගෙන අපි ධර්ම පොත යටතේ තමයි ආයතට රක්ෂ කතාවන් අදාළ කරගෙන තමයි මේ දේශනා මාර්ගය අපි අවසන් කරමු නේද ලලිතේ.
එහෙමයි ස්වාමීන් වහන්ස. එහෙමනම් අද දවසේ සාකච්ඡා
කරනවා හරි මට මේ කොවිඩ් මේ කණ්ඩායම තුළ ඉන්න අයගේ හැමෝම මේ එකම පිරිසක් විතරයි ප්‍රශ්න මේක අනිත් අය අහගෙන ඉන්නවා ප්‍රශ්න තිබුණාට ඉදිරිපත් කරන නමුත් ඉතින් මේවා එක එක ප්‍රශ්න හරි කෙනෙක් අහලා අහනවා ඉදිරිපත් කරනවා සම්බන්ධ තියෙන ගැටලුවක් විරාසනය වෙනවා ඇත්තටම මේ ඒවා ඒ පුරුද්ද අපි ඇති කරගත්තොත් තමයි අපිට මේ තුළ ඉදිරියට අපේ සැක සම්පාදින කරගෙන යන්න නිසා කෝවිඩ් මේ එකම පිරිසක් තමයි විතර මේ සාකච්ඡාවල ප්‍රශ්න වටේ ඕ පිරිසක් සම්බන්ධ අනිත් අයට ආරාධනා කරනවා තම තමන් ඒ භවනා කරගෙන යනකොට යතුන ප්‍රශ්න ගැටලු මතු කරලා අහන්න. එතකොට එකක් තමයි තමන්ට මේ ඔතන ගියත් අපේ ප්‍රශ්න අහලා විසඳා ගන්න පුළුවන් හැකියාවක් තමයි ලැබෙන්නේ. ඒ වගේම අනිත් අයට දුකෝ උපකාර වෙනවා. ඒ වගේ මේ ප්‍රධාන ඇති මතු කරමු
එහෙමයි ස්වාමීන් වහන්සේ දරුවන් සන්නය ප්‍රහඳුනේ. ඔව් ඔබ වහන්සේ සඳහන් කරපු කාරණාව හරියටම ඇත්ත. මොකද අපි දැන් අවුරුදු 20 30 කට 30 සාකච්ඡා කරන ඉඳ දන්නවා කට්ටිය ප්‍රශ්න අහන්නේ හරීම මේ ඉදිරිපත් වෙන අඩුයි. ඉතින් සාමාන්‍යයෙන් අපි සාකච්ඡාවක් මේ වෙනකොට ඉතින් ඒ සාකච්ඡාව ඉදිරියට ගෙන යාම සඳහා ගෞරවනීය ස්වාමීන් වහන්සේ දේශනා කරන කාරණා ඉස්මතු කරමින් මේ අපිම ප්‍රශ්න අසන එක මම ප්‍රශ්න අසන සාකච්ඡා කරමු. තමයි බොහෝ විට කළේ. නමුත් මේ සාකච්ඡා මණ්ඩලෙත් අපි එහෙම කරන්නේ නැහැ. මොකද කල්යාණ මිතුරයන් බොහෝ වද ප්‍රශ්න අහන අවස්ථා බොහෝ තියෙනවා. ඉතින් සමහර අවස්ථා වල නම් පුතේ අහන සද්ගෞරවණ ශානස් කිව්වා වගේ එකම පිළිසයි ප්‍රශ්න අහන්නේ නැති අය අහන්නෙම නැහැ. ඉතින් ඒ නිසා ගෞරවණ ශානස් මතක් කළා වගේ කට්ටියට අපි මතක් කරනවා සාකච්ඡා යනකොට තමන්ට ඇති වෙන ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක සඳහන් කරගෙන පොතක ලියාගෙන සාකච්ඡා මණ්ඩලෙට ආවට පස්සේ ඒක සාකච්ඡා කරන කොටසට ආවට පස්සේ මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න ඒක කාටවත් ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා ගෞරවනීය ස්වාමීන් වහන්සේ එහෙමනම් අපි අද දවසේදී වැඩසටහන නිමා කරමු. ස්වාමීන් වහන්සේ සාකච්ඡා වැඩ නිමා කරමු කියලා කිව්වා මම හිතන්නේ උන්වහන්සේ ඒ වෙලාවට කාරණාවක් ඇති. එහෙනම් සාකච්ඡා ප්‍රශ්න තියෙන අය ලබන සතිය තියාගන්න. නමුත් තුලනි මහත්මිය ප්‍රශ්නයක් අහන්න අපි ඉස්සරට වුණා. අපි එතුමිට යොමු වෙලා ස්වාමීන් වහන්සේ ප්‍රශ්න සාකච්ඡා ප්‍රශ්නෙට උත්තර දුන්නට පස්සේ අපි අද දවසේ සාකච්ඡා නිමා කරමු. හොඳයි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මට ස්වාමීන් වහන්ස මම දැන් කල්පනා කරන්න ස්වාමීන් වහන්ස දැන් මේ හැම සිතකටම ස්වාමීන් වහන්ස කිව්වනේ දැන් පටිච්චසමුප්පාද චක්‍රයක් යනවා කියලා එකනේ කතා කරේ ස්වාමීන් වහන්ස. එතකොට දැන් මේ අපි දැන් චක්කු විඥාන සිත ගැන කතා කරොත් ස්වාමීන් වහන්ස දැන් ඒක විපාක සිතක්. එතකොට ඒ සිතට ස්වාමීන් වහන්ස මම දන්නේ ස්වාමීන් වහන්ස මේ කලින් විස්තර කරාද කියලා මේ ඒ සිතට එතකොට කොහොමද ස්වාමීන් වහන්ස පටිච්චසමුප්පාද චක්‍රේ දැන් තණ්හා උපාදාන ඒ වගේවා ඇති වෙන තැනකට වෙනකන් ඒකත් අපිට කතා කරන්න පුළුවන්ද?
මොනින් මං සාමාන්‍ය නිකන් රළු වශයෙන් වරින් වර මතක් කරා. නමුත් අපිට ඉතිරියේදී ඒ සිතට අදාළව දීර්ඝ විස්තර අපි කතා කරනවා. නමුත් මෙතනදී සාමාන්‍ය අදහසක් ගන්න ඒ තැන්වල මේ අංග වෙනස් වෙනවා. දැන් එතන අර කිව්වා වගේ චක්කු විඥාන හිතේ කුසලුත් නැහැ අකුසලුත් නැහැ. ඒ නිසා දැන් කුසල් හිතක් අකුසල් සිතක් පටන් ගන්නේ අවිද්‍යාපච්ච සංකාරෝ කියලා. කුසල් සිතක් පටන් ගන්නේ අකුසල් සිත පටන් ගන්නේ අවිද්‍යාපච්ච සංකාරෝ. කුසල් සිත පටන් ගන්නේ කුසල මූලපච්ච සංකාරෝ. මොකද අවිද්‍යාව කියන එක සම්ප්‍රයුක්තව කියන්නේ හිතේ සම්ප්‍රයුක්තව යෙදিলা නැති නිසා කුසල් සිතේ කුසල මූලපච්චය සංකාරෝ කියලා දානවා. ඊට පස්සේ අර විපාක සිත චක්කු විඥාන හිත ගත්තාම මේකේ ඒ දෙකම ගන්න බෑ. කුසල මූල කියලා ගන්න බෑ හිතේ කුසල් නැහැ. අකුසල් අවිද්‍යා පත්‍යා කියලා ගන්න බෑ අකුසල් නැති නිසා. එතන ගන්නේ සංඛාර පත්‍යා විඥානං කියලා තමයි පටිසම්පාදේ පටන් අරගෙන තියෙන විභාගය. එතකොට ඒකේදී වේදනා පත්‍යා තණ්හා අදිමොක්ඛ පටිගාදී මේ කිසිවක් දාන්න බෑ. ඒ නිසා ඒ හිත එතෙන්ද වෙනකන් අර චත්තායතන පත්‍යා පස්සෝ පස්ස පත්‍යා වේදනා වේදනා පත්‍යා භවෝ කියලා කෙලින්ම භවය පුරවන්නේ අර ටික ඒ හිතේ යෙදෙන්නේ නැති නිසා. එතකොට මේ වර්තමාන ඒ හිතක චක්කු විඥාන සෝත විඥාන ආදී මේ හැම හිතක් ගත්තාම ඒ අහේතුක විපාක සිත්තල ඒ විදිහට පටිසම්පාදේ වෙන් වශයෙන් වෙන් කරලා දක්වලා
තියෙනවා. බොහොම පිං ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
දැයි එමනම් අපි අද දවසේදී මේ ධර්ම සාකච්ඡාව මේ ආකාරයට නිමා කරමු. අද දවසේදීත් අපි මේ වාග්ය උදා වුණා තථාගත දේශනාවේ ඒ ගැඹීරම කොටස් ඒ ආකාරයටම සූත්‍ර දේශනාවන්හි යැවේ බබ්දම් පිටකේ ඒ සඳහන් වූ ආකාරයටම ශ්‍රවණය කරන්න. ඉතින් ඒ හම්බෙන් ලැබෙන මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ලෝකේ පුරා සිටින පිරිසක් අදත් එකතු වුණා. මේ දේශනාවන් තව තවත් අහන පිසි ඉන්න බව අපි දන්නවා. ඉතින් මේ සියලුම දෙනා වෙනුවෙන් මම අපට මේ උතුම් ධර්ම දානය ලබා දුන් අපගේ කල්යාණ මිත්‍ර අතිපූජනීය එළුකේගම අත්තදස්සී ගෞරවනීය සාන් වහන්සේ ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මයේ පූර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ කළා වූ උතුම් ධර්ම දානමේ පුණ්‍ය ක්‍රියාවත් ඒ වගේම ධර්ම ශ්‍රවණය කිරීම නිසා අපත් කරගත් වූ කුසලයෙන් හේතුවක් වේවා කියලා ප්‍රාර්ථනා කර සිතා
සාදුවා. හොඳයි අපි දේශනාව අවසන් කරන්න සූදානම්. මේ වෙලාවේදී අපි තහවුරු සාකච්ඡා කිරීමේ ආදේශනා කිරීමේ යන්ජෝන් සියලු කුසල සම්බන්ධතාවය. මේ වෙලාව අපි සහ සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම දේශනාව ප්‍රචාරී කිරීම සඳහා අප සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම ඒ වගේම තත්යි පිටි ශ්‍රවණයේ කිරීමේ ධර්ම ශ්‍රවණය කුසලයේ අපත් කරගන්න සියලු දෙනාටම ආශිර්වාදයෙන් භයංකර සංසාරේ දෙවියන් ඥාති ඔබගේ හැම දෙනාටම ඊතර වී සුභා මේ චක් ආරම්භ කරනවා ආශිර්වාද. ඒ වගේම අපි මේ වෙලාවේදී සිත කරගෙන යන සිතින් කරින් මොසනේ දැන හෝ දැන සුරුවන් කෙරේ යම් බලක මාත දෝෂයක් සිදුවා විවිධ රත්නේ අපි ඵල හොදට සේවක වන සමාවත්
සාදු සාදු සාදු.